ஆயத்தனும் நீ ஆயக்கல்
ஆயத்தன் ආයතන ටිකනි ලෝකය කියන් සලායතන් තට ආයතන අපි ඇහෙන් දකිනවා කනෙන් අහනවා ආසයෙන් ගඳ සුගඳ දැනෙනවා දියෙන් රස දෙනවා
තමයි මේ ආයතන ටික නේද සසර කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ ආයතන නිසා මේ
ඇත්තටම සසර කියන්නේ ආයතන හයම තමයි. ආයතන හය වැඩ කරන බවම සසර. එතකොට මකනේ සලායතන ලෝකය කියලානේ කියන්නේ. ලෝකය. ලෝකය කිව්වත් දුක කිව්වත් ඇස ඇති කල්හි ලෝකය. කන ඇති කල්හි ලෝකය. ඒගේ හයටම කියනවා මනස මන ඇති කල්හි ලෝකේ. එතකොට එහෙමමයි කියන්නේ. ඇහැ තියනවා කියන්නේම ලෝකය, දුක, සත්වය, මාරය කියලා කියනවා. ඔව්. පංච උපාදානස්කන්ධය එහෙමත් කියන්න පුළුවන්.
සම්මි කියන්නේ ඇති වෙන්නේ ඉතින් එතන ඉන්නේ නේද? හට ගැනීම පාදානිය වෙනවා නම් ඉන්නේ ඔය ආයතන හරහම නේ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන.
ඔව්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒවයි අරමුණු හය. ආයතන හය.
ධම්ම කියන පැත්ත විඥානය කියන එකට තමයි ආවෙන්නේ නේද?
ඇත්තටම ඔය දෙකම විඥානයි.
දෙකම හිතම තමයි නේද?
ඔව්. ඇහැ කෙව්වත් විඥානේ, රූප කෙව්වත් විඥානේ. ඒ කියන්නේ දැන් විඥානේ කියන්නේ දැනගන්න
බවනේ.
බවනේ. ඇස බව දැනගත්තත් විඥානේ තමයි.
කිව්වත් මේ නහය කිව්වත් මෙය කිව්වත් ඔක්කොම විඥාන තමයි.
ඒත් කොට අර විමතය අර තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ ඒ ආයතනයක් කින් විඥානය උපදින හැටි නේද?
ක්‍රියාත්මක බවම
පැහැදිලි කරලා දෙනවනේ. දැන් අපි දැකීම කියන එක හේතු තුනක් වෙනවනේ නේද? විඥානය හටගන්න.
ඔව්.
එතනත් පෙන්නනවා නේද? අසත් රූපයක්.
ඔව්.
චක්කු විඥානය.
ඔව්.
ස්පර්ශය තමයි පෙනීම කියලා කියන්නේ නේද? එහෙම කියලා. ඒක ආයතනය දැන් කියනවනේ අපි මත එකක් වෙන වෙනම හටගන්න කියලා අපිට ඒක දකින්න බෑ. බ්‍රසගෙන් නිසා ඒකත් වෙනම වෙනමයි කියලා දැන්. එකට එක සැරේ එකක් හටගන්නේ නෑ කියලා කියනවා නේද? එහෙම එකක් තියෙනවා.
එක සැරේ දෙකක් හටගන්නේ.
ඒ කියන්නේ රූපේ චක්කු විඤ්ඤාණ. ශබ්දේ නම් සෝත විඤ්ඤාණ.
විඥාන දෙයක් ඒක අර පහළ වෙන්නේ
නැහැ. නැහැ කියනවා
තමයි.
ඒක
ආයතන න්‍යාය එහෙම පැහැදිලි කරනවා.
මාතාර දිනේ
එහෙම තමයි අපිත් කියන්නේ. මම මට එහෙම ඒ කතාව මේ බුද්ධ දේශනාවේ තියනවද නම් දන්නේ නැහැ. අපි කියනවා එහෙම.
ආයතන න්‍යාය එහෙම කියනවා.
ඒක සූත්‍රවල තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. එක වෙලාවක එකයි හටගන්නේ කියලා. ඒක අපිට අපි නිකන් ප්‍රායෝගිකව කියනවා අපි. නේද?
ඔව්. දැන් අපි දැන් මේ ඉන්නකොට දැන් අපි බලාගෙන කතා කරනවා. අනුකන්දනේ තුනම කරනවානේ.
ඔව්.
එතකොට දෙලිත් ආයි වෙන් කරලා පෙන්නනවා. එක ආයතනයක් කින් තමයි විඥානය උපදිනවා නම් අපිට පෙනීම කියන එක වෙනම ඒක වේගය නිසා අපිට හොයාගන්න බැරි නිසා හේතුවයි තියෙන්නේ. නැත්තම් අර විදිහටයි උපදින්නේ කියලා. එකවර දෙකක් උපදින්නේ නැහැ කියලා.
ඒක කොහොම හරි ඒක මොකක් වුණත් අපි බලමුකෝ. ඒක එකක් හටගත්තත් එකයි හැම හටගත්තත් එකයි අහුවෙලානේ.
අහුවෙලානේ.
ඔව්. එතකොට එකක් කියන්නේ හංගන්න. ඒ සද්දේ ඇහෙනවා. ප්‍රතිඥක සද්දය ඇහුණා නේද? මෙන්න බලන්න. ප්‍රතිඥේ සද්දේ මට ඇහුණා. නේද? ප්‍රතිඥේ සද්දේ මට ඇහුණා. එහෙමනේ කියන්නේ. ප්‍රතිඥේ සද්දේ මට ඇහුණා. දැන් ඇහෙන්නේ මොකටද? කනට. ඇසීම කරන්නේ කනනේ. දැන් අපිට නාසයට ඇහෙන්නේ නැහනේ.
නෑ.
දිවට ඇහෙන්නේ නැහනේ. ඉතින් කනටනේ ඇහෙන්නේ. ඇසීම කනට. කනේ කෘත්‍ය අහන එකනේ. දැන් කන දන්නවද රතිඤ්ඤය කියලා?
නෑ. ශබ්දයක් තරයි.
කනට ඇසීම. රතිඤ්ඤ කාටද? රතිඤ්ඤය රතිඤ්ඤයටද කනටද මටද? මට නේද? කනට තියෙන්නේ ඇහෙන එක. රතිඤ්ඤය කියලා දැන ගැනීම කනට ඇති වැඩක් නෙමෙයි. කන දන්නේ නැහැ. මට රතිඤ්ඤය. ඇසීම කනට. මේක අපි සාමාන්‍ය මට්ටමේ හිතුවොත් නේද? තර බලන්න රතිඤ්ඤය හූණෙක්. ඇසීම කනට හූණා කියන්නේ මම. මට. නේ.
විඤ්ඤාණ.
ආ හරි. ඔය දැන් මේ රතිඤ්ඤය කියන එක මගේ වැඩක් මිසක් කනට අදාළ නැහැ. කන කරන්නේ යන්නේ. කනේ කෘත්‍ය ඇසීම. නේද? දැන් බලන්න ඒ දැන ගැනීම තුල මම ඉන්නා නේද රතිඤ්ඤය කියනකොට.
ඔව් මට ඇහුණා.
මට ඇහුණා කිව්වත් නම් රතිඤ්ඤය කියන කතාවත් මාත් එක්ක තියෙනවා. කන දන්නේ නැහැ එහෙම එකක්. රතිඤ්ඤය දන්නෙත් නැහැ රතිඤ්ඤය කියලා. නේද? මමනේ දන්නේ. අන්න බලන්න ඔය දැන ගැනීම තුල මම ඉන්නා නේද?
දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් අහව. දැන් කුඩා දරුවෙකුටත් ඔය හඳ
ඇහෙනවනේ.
ඔව්. එතකොට මේ කුඩා දරුවා තුන උපමාය කරලා තියෙන නිසා එතකොට දැන් එයාට මේ හඳ ඇහුනට එයාට ඒක
පතිඤ්ඤය කියලා දන්නේ
නැහැ. දන්නේ නැහැ
නේ. ඔව්.
දැන් අපි කුඩා දරුවෙක් ඔය අඬනකොට අර පාට කරගෙන පුඩි සද්දයක් ඉන්න පාට එකක් ඉල්ලනවා. නමුත් ඉතින් ඒක වර්ණය මොකක්ද කියන එක දන්නේ නැහැ. නමුත් එයාට ඒක මොන වර්ණයද කියලා කියන්න බෑ.
ඔව්.
ඒක හඳ මොකේද කියන්න බෑ.
ඉතින් එයා ඒක දිහා බලාගෙන hina වෙනව නේද?
hina වෙනවා. අන්න එතනම බලන්න.
ඇයි hina වෙන්නේ? එයා මොකක් හරි දැනගෙන.
එතනත් අන්නාව තියෙනවා.
එතන බලන්න. අර විදිහට
ස්වභාවය බලන්න. එතකොට
අර විදිහටම ගන්න. දැන් එයාගේ මට්ටම වුණත් අපි නිකන් කතා කරමුකෝ. දැන් එයාගේ ඇහැට පේනවනේ.
ඔව්.
ඒ ඇහැ නෙමෙයි hina වෙන්නේ. නේද? මොකක් හරි දැනගෙන hina
වෙන්නේ.
අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මොනවා හරි දැනගත්තු හින්දා hina
වෙන්නේ. නැත්නම් hina වෙනවා.
ඔව් දැනගැනීමක් තියෙනවා. නන්ද ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් අපි රතිඤ්ඤය දැනගත්තා වගේ. දැන් රතිඤ්ඤයට අපිට hina වෙන්නත් පුළුවන්, අඩන්නත් පුළුවන්.
කේන්තියන්න පුළුවන්.
කේන්ති යන්න පුළුවන්. දැන් ඊයේ මං හිටිය ගෙදර ඒ සත්තු වගේක් ඉන්න අර තාරාවෝ රුමුන්. ඉතින් යසරේ රතිඤ්ඤාපත්තු කරලා පොකුනේ මාළු මැරිලා සද්දේට. සත්තුන්ට ඉන්න බෑ. ඒකෝ කොහමාරි කට්ටිය එකතු වෙලා පත්තු කරන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා. ඒ කුරුණෑගල ඔය ස්කීම් එක.
දැන් ඒක දෙකක් දැන් රටේම යන්නේ
අලිවෙඩිල්ලක්වත් කොහොම හානි වෙනවා කියන්නේ.
අලිවෙඩිල්ල ඉතින් කොහොම හානි වෙන්න ඕනද මේ? දැන්
ඔව්.
අලිවෙඩිල්ල දැන් අලිවෙඩි දානවනේ.
ඔව් ඒකයි.
අලියා යන්නේ නැහැ. එයා අවට පරිසරය සතු සැහැ නේද?
ඔව්.
නන්දන රංගත
දෙයක්වත්. ආ. ඒක මන් දන්නේ.
ඔව් අලියා යන්නේ දැන් අලියාට ඔක හුරු වෙලා
ගන්න. අලියාට දැන් පුරුදුයි. අලියාගේ එක්ක කන් ඇහෙන්නේ නැහැ දැන්. අපි ඥායි දාලාම ඔය
වතුරට ඩයින දාලා මාළු වලන ක්‍රමයේ
තියෙනවා. ආ නේ වගේ.
ඒක දාපුවාම ඒ වතුර යට කම්පණයට සේරම ඉති මාළු වගේ චුටි සතා ඉඳලා ඔක්කේම කුපුරනවා
තමයි. ඔව්. මැරෙනවා.
කංගඩ විප්‍රීමෙන් තමයි උට මෙවල්ලා ඌ එන්නේ.
අපි මෙලව ගියා ඉතියා පෙද ගියා නර. වැඩි ගන්න. අලිවෙඩිල්ල පදුරු දාලා තමයි මේ මෙහෙ වැඩි ගන්න.
ආ ඈ
කිඹුලි නෝ. ඉතින් කිඹුලාට එහෙම දැම්මම කිඹුලා යනවා හරි. සත්තු මැරෙනවා නේද?
ඔව්. ලොකු ඉරියාක මැරෙනවා.
ඔව් ඈ. ඉතින් ඒ ඉතින් කිඹුලාට බය ආර එහෙම
නේද? කොහොමද ඉතින් අර වගේ අර තොන් ගන්න කොමිසාලයක් පැතරනවා නේ.
ඔව්. එතකොට දැන් බවංශගේ ගැටලුව හරි නේද? පොඩි ළමයාට අපිට වෙන දෙයක්ම වෙනවා.
මතනදී වහලා මම මඩ මේක උත්සාහයක්
තියෙනවා. හැබැයි එතෙන්දී මෙහෙම එකක් තියෙනවා අර. මෙහෙම එකකට පොඩි ළමයෙකුට දැන් යාගාව කෙලස් කියන එක එතන යාගේ කෙලස් ප්‍රමාණයක් නැහැ එතන නේද? අපි ආශ්‍රව වැඩි නිසානේ අපි කෙලස් ප්‍රමාණය වැඩි වෙන්නේ නේද? දැනගැනීම දක්ත වැඩි වෙන්න කෙලස් ප්‍රමාණය ඒක දැන්
නැහැ. එහෙම වැඩි වීමක් නෙමෙයි. නෑ ඒක ඔය අපි හදාගත්තු එක. දැන් පොඩි ළමයා ඉපදුනේ ඇයි? සසරේ යන්නේ ඇයි?
අපි සමානෝමයි.
නේද? කෙලස් නැත්තම් උපදින්නේ
ඇයි? විඥානය ඉදා ගැනීම කියන්නේ අවිද්‍යාවනේ.
කෙලස්
නේද? නේද? 90ක 100ක ආත කෙනෙක් වැටලා ඉපදුනා.
ඔව්. ඇයි උපදින්නේ?
අවිද්‍යාව.
අවිද්‍යාව තණ්හාව.
ඒ ගුලිය එහෙම තියෙනවා.
ඔව්. එතකොට ඔක තණ්හා ජනේති පුරිසං කියලානේ කියන්නේ. අවිද්‍යාවයි තණ්හාව. ආයේ ඔය ආශ්‍රව කතන්දර නෙමෙයි. මේ මොහොතේ අවිද්‍යාව තියනවා නම් තණ්හාව තියනවා නම් ඉතින් ඕක තමයි පුරුෂයා, සත්වයා. නේද? එතකොට දැන් පොඩි ළමයාගේ අපිට හිතෙනවා තණ්හාව නෑ කියලා. එහෙනම් ඇයි hina උනේ? නැත්තම් ඇඬුවේ සද්දයකට නෑ මේ සමහර සද්දවලට අඬනවා සමහර සද්දවලට hina වෙනවා
නේද
ඈ බය වෙනවා වෙන්නේ
තන්නව බය වෙලා තියෙන්නේ අඬ අඬන්න තමයි
දැන් ගැටීමක් දැන් අපිට ඔය තණ්හාව පේන්නේ නිකන් අපි ප්‍රතිචාර දක්වන විදිහටනේ ප්‍රතිචාර දැක්වේ නැතත් හිත ඕකේ
දැන් අපි අඬා වැල්ල පින් තියෙන්නේ දැන් එතන දරුවෙක් කඬා වැල්ල පෙන්නේ කුස ගින්නද දැන් සමහරලාට අපි යම් කිසි කෙනෙක් අපිට නැති වුණාම යම් කිසි දෙයක් තව කෙනෙක්ට කරදරයක් වුණාම තමන්ට මොකක් හෝ පීඩාවක් ආවම නම් මේ වැල්ල පෙන්නේ ඒ එක කාරණාවකට ඉතින් දෙකම බලගෙන ගියාම දෙකක් ඉන්නවා නේ තන හේතුවක් තියෙනවා. එතන මෙතන හැබැයි මෙතන මෙතන ඒක. ඒ එතන ඒක අවශ්‍ය කියන එක.
ඒ හැකියාව එහෙමම.
දැන් අපතන මෙහෙමයි. දැන් අපි අපි කැමති නැති දේ ට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ
තියෙන්නේ.
ඔව්. දැන් අඳන්නේ දුක් වේදනාවට වෙන්න පුළුවන්.
එහෙමයි.
අඬන එක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. hina වෙන එකත් ප්‍රශ්නේ.
එහෙමයි.
දුක් වේදනාව විතරක් නෙමෙයි සැප වේදනාව බීතත් වඩා මේ අදුක්කම අසුර මැදහත් ගතියත්
මැදත්
බව. ඒත් සසරම තමයි. ඒත් ලෝකෙම තමයි.
ඒක තමයි ලොකුම කිස්සමාර්ථය.
ඒක අල්ලන්න බැරි එක.
ඔව්.
දැන් අපි අකමැති එකක් අපිට දැනෙනවා. කැමැති එකක් දැනෙනවා.
එහෙමයි.
මැදහත් එකක් කොහොමද?
මැදහත්
එකක්. ඒකත් ලෝකෙනේ. එතකොට ඔන්න ඔය ලෝකයේ කියන එකයි තේරුම් ගන්න ඕන.
සංඛාර වලින්ම කියනෝනේ පුඤ්ඤාපි සංඛාර අනේජාපි සංඛාර
අපුඤ්ඤාපි
අනේජා. උනම අතරින්න කියලා කියනෝනේ නේද?
ඒක තමයි. ඒකෙන් තේරුම් ගන්න ඕන.
උනම විද්‍යාව තුල තමයි.
උනම විද්‍යාව තුල.
අවිද්‍යාත්‍ය සංඛාරනේ.
ඔව්. එතකොට දැන් අපි ওই අවිද්‍යාව මොකද්ද කියලා නිකන් අල්ලගන්න වෙනවා. ඒකට තමයි මම කිව්වේ දැන් ඔන්න ඇහෙනවා දැනගන්නවා. ඇහෙනවා දැනගන්නවා. නේද? නේද? ශබ්දය ඇහුණා රතිඤ්ඤ කියලා දැනගත්තා. එතකොට දැන ගැනීම තුල කොහොමත් මම ඉන්නවනේ.
මට නේ.
මට මේ රතිඤ්ඤ කියලා දැම්මේ මමනේ. වෙන කවුරුවත් දැම්ම නෙමෙයිනේ. නේද? එතකොට ඒ දැන ගැනීම තුල අනිවාර්යෙන්ම මම ඉන්නවා. හරි. ඒක ගැටලුවක් නැහැ නේ. හැබැයි අපිට ප්‍රශ්නයක් එනවා. එතකොට ඇසීම තුල මම නැද්ද? එහෙන් ඇහුනේ මට නෙවෙයිද? වෙන කෙනෙකුට ඇහුනේ කියන ද අපි දැනගත්තේ. ඈ. එහෙම කියන්නත් බෑනේ නේ. තනිය ඇහිලා තියෙන. ඇහෙන බව මම නේ දන්නේ. මම ඔය සද්දේ මොකක්ද කියලා
අපි හිතන සංකාර කරලා කියන්නේ ආන්න අතර විතරකින් ආන්න අර අහවසට ආන්න
පුළුවන්. ඔව්.
දැන් මේ කරලා ඉවරයි
වන්ද. දැන් මම දන්නේ නැහැ මොකක්ද මේ සද්දේ කියලා. හරි.
ඒ උත්තරේ දෙන විම උපාදානි.
අද දන්නේ නැති උනාට
සද්දේ දන්නේ නැති උනාට මටත් ඇහුණානේ.
ඔබ්ජෙක්ට් කියලා
සද්දයක් කියලා ඇහුණා.
මොකක්ද මේ සද්දේ
කියලා? ඔව්. ඔව් මොකක්ද මේ සද්දේ කියලා කවුද හිතන්නේ? මමනේ. එතකොට ඒ ඇසීම කියන සිද්ධියත් අපිට තමයි අපිට අහුවෙන්නේ නැති තැන. ඇසීම කියන එකේ අර උභාස කිව්වා වගේ අර ಜಾති තුන තියෙනවානේ. කණයි, ශබ්දයයි, සෝත විඥානයයි.
ස්පර්ශය
එතකොට ඒ තුන තියනවා කියන්නේ ස්පර්ශය වෙනවා. නැත්නම්
ස්පර්ශයක් තියෙනකෝ.
ඔව්. අනහරි. ඒ තුන තියනවා කියන්නේ ස්පර්ශය තමයි. ඒ තුනේ සංගතිය. තින්නම් සංගති පස්සු. එතකොට කණයි, ශබ්දෙයි, සෝත විඥානයි. මේ පස්සේ කියනකොටම ලෝකය.
එහෙනම් ස්පර්ශය.
ස්පර්ශය කියන්නේ ලෝකය.
ස්පර්ශය කියන්නේ
අපට ඔක දුක කියලා තේරෙන්නේ නැහැ. උනාට බුදුහාමුදුරෝ පෙන්නනවා ඒකත් ලෝකේ. ලෝකේ කියන්නේ දුක. හරි. එකයි කියේ ඇස ඇතිකල්හි ලෝකේ. ඇස ඇතිකල්හි දුක. අපට ඒ මට්ටම පේන්නේ නැහැ. ඒක බුදු කෙනෙක්ගෙන් අහන්න. රූප ඇතිකල්හි ලෝකේ. රූප ඇතිකල්හි දුක.
දැන් ධාතු න්‍යායයට දැම්මුත් ඒක වෙන පැත්තකින් ආයි නිර්වචනය වෙනවා නේද?
වෙනකම්
ස්පර්ශයක් හටගන්න ධාතු දෙක ස්පර්ශයක් ඉපයි නේද? ධාතු හතරේ තින්ද යම් සිද්දක ගැටීමක් නෙවෙයි වෙන්නේ. ගුරු ශබ්දේ කොහොම යම් සිද්දක
එහෙම ගැටීමක් නෙමෙයි මේක. මේ තුනේ එක්ක යාම. ඇහැ කියන ස්වභාවය, රූප කියන ස්වභාවය, ඒ ඇහැ දැනගැනීම, චක්කු විඥාන කියන ස්වභාවය. ඔය තුනේ එක්ක යාම මේ තින්නම් සංගති පස්සෝ කියන්නේ. එතකොට දෙකක් ඇවිල්ලා ගැටෙන කතාවක් නෙමෙයි.
මේ
ගැටීමනේ ශබ්දේ කියන්නේ.
ස්පර්ශය තමයි එතන ස්පර්ශයද?
ආහ්
ධාතු කියනකොට උන්හස නිකන් අර මොනවා හරි පටවි වගේ අදහසනේ නේ.
ආ එහෙමයි නේද? සතර මහා ධාතු කියනවා.
ඔව්. ඊ
සතර මහා ධාතු වලින් අවකාශ ධාතු, විඥාන ධාතුනේ. භාග්‍යවතුන් වහන්සේ පවතින නම් පවතින වා කියලා කියන්නේ සතර මහා ධාතු. පටවි ආපෝති ජෝ ආයෝ අවකාශ විඥාන.
අන්න හරි. ඒ හය. ඒ හයට කියන්නේ පවතින නේ ඔය හයට කියන්නේ සත්වයා කියලා.
අන්න ඔව් ඒක.
පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන්නේ සත්‍යය.
ඒකම මෙතනත් ඒකම සිද්ධ වෙනවා. ස්පර්ශය කියන එකටත් මෙහි ඇතුලේ සිද්ධ වෙන එකටත් ඒ ධාතු න්‍යායයි ගලපපුවාම මෙතනත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකම
තමයි. අපි අපි දැන් දැන් ඇස ඇති කල්ලි සත්‍යය කියලා කිව්වනේ. එතකොට ওই ධාතු හය කතාවක් තියෙනවා. හැබැයි අපි ඒක තේරුම් ගන්නවා.
මේක අන්තර්ගත වෙලා තියෙන වගේ තියෙනවා.
ලෝකයම තමයි.
මොකද ඒක තව පරියාය ධාතු පරියාය ආයතන පරියාය ස්කන්ධ පරියාය අපි ওই ටික පටලව ගන්නත් හොඳ
නැහැ
එකකින් එකක් දැන් ආයතන පරියායෙන් තමයි මම මේ දැන් කතා කරන්නේ
එතකොට බලන්න හරි ලස්සනයි
ඔව් එතකොට දැන් මෙන්න මේ ඇහෙන බව ඇහෙන බව කියනකොට කණයි සද්දෙයි ඒ දැනගන්න බවයි යෙදිලානේ ඒ කියන්නේ ස්පර්ශය සෝත සම්පස්සේ
කන කන ස්පර්ශ මගෙන් ඇහුව ධාතු න්‍යාය ගැන එක ප්‍රශ්නය රූපය නිසා හැ උපදිනවද නිගී කෙනෙක් කියන්නේ
ඔව්
රූපය නිසා හැ උපදිනවද ඇහ නිසා රූපය උපදිනවද
හ්ම් ඒක හොඳයි ප්‍රශ්න
මොකද ඉතින් කොරෝනා එක පාර
හ්ම්
ඒක ඒක වර්ධවම උත්තරයක්
ඕකට තමයි අර බටමිටි දෙක තියෙන්නේ.
ඒ දෙක නිසාන වෙන්නේ.
නෑ නෑ. ඒ එකක් නැතුව අනිකට පැවැත්මක් නෑ. තේරෙනවද? ඇහැ නැතුව රූප කතාවක් නෑ. රූප නැතුව ඇහි කතාවක් නෑ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය අඤ්ඤෝන විදිහට.
එතකොට ඒක ප්‍රශ්නේ වැරද්දකුත් තියෙනවා.
ප්‍රශ්නේ වැරද්දකුත් තියෙනවා. ඒ වුණාට ඒ කතාව හරි. ඒකට උත්තරේ ඒ මට්ටමට උත්තරේ නෑ. හරිම උත්තරේ නෙමෙයි. ඔය දෙක කතා කරනවා නම් එකට කතා කරනවා.
එහෙමයි.
මෙහෙම තනි එකක් ගන්න බෑ. ඒක අර බටමිටි දෙක හේතු වුණා
කියලා. ඒක ඇතුළු
ඇහැ නැතුව රූප කතාවක් නැහැ, රූප නැතුව ඇහැ කතාවක් නැහැ. හරි?
එතෙන්දී එකක් ඉස්සර වුණා කියලා කියන්න බෑ නේද?
බෑ බෑ.
ඒ නාම
නාම
රූප
ඒ කතාව ඒ කියන්නේ වෙනම කතා කරන්න බෑ කියන එකේ තියෙනවනේ. කතා කළොත් දෙකම.
විඥාන නාම
ආයි පෙරපසු කතාවක් නැහැ
විඥාන නාම රූප කිව්වහම අපිට ඒක කඩලවෙන් කරන්න බෑ උනොන්ට උපකාරයෙන්නේ ඒ කියන්නේ නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිතර නිරුද්ධ වෙලා යන ඒ කියන්නේ න්‍යාය හැටියට පෙන්වන්නේ එහෙමනේ නොතිබීම හටගෙන ඉතුරු නැතුවම උනොන්ට උපකාරයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන වේගයක් කියලා නේ කියන්නේ නේ
ඒක ඒක ටිකක් අපි කතා කරමු.
ඔව්. මේක ලෝකෙට
ඒක නැතිවීම හටගෙන
ඉතුරු නැතුව නිරුද්ධ
වෙනවා.ඕනොන්ට උපකාරයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා
කියන එක. ඕකේ ගන්න ඕන පාලි පාඨේ. අහුත්වා සම්භූතං
උත්තං බහිස්සති.
හුත්වා
න
බහිස්සති. හරි. ඕක දැන් ඔය විදිහට තේරුම් කරනවා. ඔය තේරුම් කිරීමේ පොඩි අවුලක් තියෙනවා. ඒක මම පෙන්නන්නම්. දැන් නොතිබීම හටගත්තා. හරි. දැන් නොතිබීම කියනකොට මේ කාලයකට දාලා කතාවක් නෙවෙයි මේ.
නෑ කාලයක් නෑ නේද?
ඒ කියන්නේ මේ දැන් පහළ වුණා කියන කතාව. පැන නැංගා පැන නැංගා කියන්නේ තිබුණ කතාවක් නෙමෙයිනේ. තේරෙනවද? එයිම උපන්, එයිම නිපන් කියන අය තජ්ජෝ කියන වචනේ. හරි. එයිම උපන්.
සහජාත කියන්නේ.
ඔව්. විධර්මෙන් එහෙම ගන්න පුළුවන්. එයිම උපන්. එතකොට ඒකට ගන්න එපා මේ කියන්නේ ඊට කලින් නොතිබුණ කතාව නෙමෙයි.
නෑ.
මේ මෙතෙන්දි පැන නැංගා. මේ සිද්ධිය පැන නැංගා. හරි? එතකොට අන්න ඒ අර්ථය. නොතිබීම තිබුණනම් පැන නැගින කතාවක් නැහැ නේ.
ඔව් තිබුණනම්
ඒක. ඒක තියෙනවනේ ආයි පැන නැගිල්ල ඕනේ. ඒ අර්ථය ගන්න. ඒ කියන්නේ කාලයට දාලා නෙමෙයි, මීට කලින් කතාව නෙමෙයි, මේ සිද්ධියේ මතුවීම.
ඒකේ අනිදසනයි කියලා කියනවනේ නේද? ආ. ඒක දකින්න පුළුවන් එකක් නෙමෙයි කියලා කියනවා මොකින් නේ.
ඔව් ඒ ඒ ඒ ඒකේ අර්ථය ගන්න ඕන. දැන් ඒ සිද්ධියේ පැන නැගීම. ඔව්. මම මෙහෙම කියන්නම්කෝ දැන්. ඇහෙද්දි. ඔව්. ඇහෙද්දි සද්දි. ඇහෙද්දි කන. ඇහෙද්දි ඇසෙන බව. ඔව්. ඒ තුනම ඇහෙද්දි. හරි. ඔය ජායතෝ කියන වචනේ තියෙන. යෙදෙද්දි. ඇහෙද්දි තමයි ශබ්ද කතාව. ඇහෙද්දි තමයි කන කියන කතාව. ඇහෙද්දි තමයි ඇහෙනවා කියන. ඔය ස්වභාව තුනක් කතාව තියෙන්නේ ඇහෙද්දි. එතකොට ඇහෙද්දි කියන එකෙන් වෙන් කරන්න බෑ මේක.
ඔව්.
දැන්. ඔව්. ඇහෙද්දි තමයි අර සද්දේ ඔය දැන් ඇහුනේ. ඒ සද්දේ කතාව තියෙන්නේ ඇහෙද්දි. හරි. එතකොට ඇසීමෙන් වෙන් කරලා සද්දේ කියලා අපි ගත්තට එහෙම ගන්න බෑ. ඇහිමෙන් වෙන් කරන්න බෑ. ඒ කියන්නේ දැන් අන්න කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බේ වෙන් කරන්න බෑනේ.
ආ.
අන්න එහෙම ඒ වෙනම පවතින්න බෑ. අර අර බටමිටි දෙක කිව්වෙත් ඒක.
දැන්
එකක් තනියෙන්
මේ පිටින්
කතා කරන්න බෑ, පිටින්න්නේ නෑ. හරි. එතකොට සද්දේ තනියෙන් පිටින්න්නේ නෑ. සද්දේ පිටනවා නම් කනත් පිටලා. එක පැත්තකින්. හරි සද්දේයි කනයි ඒ ඒ සද්දේ කනේ අපි එකක් ගත්තොත් ඒ දෙකට තනියෙන් ඉන්නත් බෑ ඇසීම නැතු.
ඒ එතන එතකොට කෙලෙස් එදිලා නැහැ කියලාත් වෙනව නේද? කෙලෙස් එතන නැහැ අපිට තද.
නෑ නෑ නෑ. නෑ නෑ ඉන්නවා මං කෙලෙස් ටිකට එන්න. දැන් ඕව මට්ටම අපිට පේන එකක් නේ.
කෙලෙස් වෙන්නේ කොහොමද කියන එක.
ඔව් කෙලෙස් වෙන්නේ කොහොමද කියන එක. දැන් ඇයි ඕකට ලෝකේ කිව්වේ? ඇයි ඕක දුක කිව්වේ? ඒ පස්සේ නේ ඔය
නාස්කන්ද දුක්ඛ කියලා කියන්නේ.
ඔව්. ආ. මොනවද පස්සේ තියෙන එක ඔය කිව්වේ?
ස්පර්ශය.
ආ. ස්පර්ශය කියන්නේ ලෝකය. එතන අපට පේනක දැස් නැති උඩට ඕකේ ඒක තමයි මේ බුදු කෙනෙක් දෙන්නන පැත්ත. එතකොට දැන් අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔන්න ඔය මේ සිද්ධියෙන් වෙන් කරලා ඔය තුන අපි වෙනම කතා කරනවා. අර සද්දේ මට ඇහුණත් නැත්නම් සද්දේ. ඔව්. ඈ කන මේ
පැත්තේ.
ඔව්. ඇහෙන බව. ඔන්න ඔය කියන බව. සද්දේ බව. කන බව. ඇසෙන බව. ඒවා අපිට යමක් වෙලා. යමක් කියනකොට අර රඳාපවතින ගතිය නැහැ. තව එකක් මත රඳාපවතින ගතිය නැහැ. මේක වෙනම මම ඇහුණත් නැසත් ඔය සද්දේ තියෙනවා. නිකන් එහෙම යනවනේ.
ඔව් නැතත් තියෙනවා.
ආ අර යෙදීමෙන් වෙන් කරලා නේද? ඇහෙද්දි කියන එකෙන් වෙන් කරලා නේද?
ඔව්
ඔව්. අනේ වෙන් කරන ගතියව නොදන්නකම. අවිද්‍යාව.
අවිද්‍යාව.
එතකොට ඒ වෙන් කළා කියන්නේ නිත්‍ය කළා. ඔන්න ඔකට තමයි නිත්‍ය සංඥාව ඉන්නවා කියන්නේ. යමක් කියලා ගන්නවා. ඔව්. ඒ යමක් බව ගන්නේ නිකන් නෙමෙයි. ඔන්න ඕකට තමයි බව තණ්හාව කියන්නේ. සද්දේ බව.
ඒක.
ඒ කියන්නේ ඒ සද්දේ නේද? මට ඇහුණත් නැතත්.
සද්දේම.
සද්දේ කියලානේ අපි කියන්නේ.
ඔව්.
ඔන්න ඔය ගතිය තමයි බව තණ්හාව.
ඔව්. එතන මම නම් බව.
බව. නේද? සද්දේ. සීමෙන් වෙන් කළානේ.
ඔව්.
නිත්‍ය කළා. යමක් කළා. ඔනයි යමක් කරන බව තමයි මේ නිත්‍ය කරන බව කියන්නේ. නිත්‍ය සංඥාව. දැන් ඇත්තටත් එහෙම කරන්න පුළුවන්ද? ඇත්ත ස්වභාවය. වෙන් කරන්න බෑනේ. එහෙන එකෙන් වෙන් කරලා ගන්න බෑනේ මොකද? ආනේ ඒ එතෙන්දි දකින්න අනිත්‍ය. නිත්‍ය කරන්න බෑ. පිහිටවන්න බෑ. යමක් කරන්න බෑ. ඔන්න ඔක තමයි අනිත්‍ය කියන්නේ. යමක් කළේ ඔන්න සත්ව භාවය කියන්නේ නිත්‍ය සංඥාව. හරිද? ඔන්න ඕක යමක් කරන ගතිය මෝඩකමත් එක්ක අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාවයි තණ්හාවයි කියලා මං කිව්වේ. අවිද්‍යාවයි තණ්හාවයි තමයි මේ සසර හදන්නේ. අන්න තියනවා කියන එක යෙදිලා. ඒ කියන්නේ අන්න ඕකට කියන්නේ නිත්‍ය සංඥාව. ඒක ගැන කතා කරන්න පුළුවන් කියන්නේ නිත්‍ය සංඥාව. ඒ බව ලැබිලානේ. ඒ බව ලැබුණේ කාටද හුවොත්? මට නැතුව වෙන කාටද? නේද? එතකොට ඔන්න ඔය භවෙම ලෝකය. සත්‍යය. ඒකයි කියන්නේ ඇස ඇතිකල්ලි ලෝකය. ඇස ඇතිකල්ලි සත්‍යය. ඕකම තමයි ඇසට කිව්වත් රූපවලට කිව්වත්. මොකද ඔය දෙක එකක් නැතුව අනිත් එක තියෙන්නත් බෑනේ කොහොම? ඇහැ තියෙනා නම් රූප තියෙනවා. රූප තියෙනා නම් ඇහැ තියෙනවා. හරි. එතකොට ඔය කොයි පැත්ත දැනගත්තත් අතන මම ඉන්නා නැත්නම් ලෝකය තියෙනවා. සත්ත්වභාවය තියෙනවා. හරි. එතකොට එතන යෙදිලා තියෙන්නේ අර දැන් අනේ බව පිළිගන්න තණ්හාව. බව පිළිගන්න තණ්හා ඒකයි බව තණ්හාව කියන්නේ. ඕක හැංගිලාම තියෙන එක. ඕක තමයි අහුවෙන්නේ නැති එක. දැන් අන්නේ තීර්ථකයෝ දැක්කා මේ මේ ඇහැට රූප ලැබෙන එක දුකයි කියලා. කනට ශබ්ද ලැබෙන එක දුකයි කියලා ඒගොල්ලෝ දැක්කා. ඒ නිසා ඒගොල්ලෝ අර අරමුණ අයින් කරන්න වැඩපිළිවෙලක යෙදුණා. සද්ද නැතුව ඉන්න වැඩපිළිවෙලක යෙදුණා. හරි. එතකොට තමයි අර උපවාසය කියන අර ධාතු ස්වභාවය ඉක්මවනවා. ඒ කියන්නේ දැන් මුලින් මේවා දේවල් කියන මට්ටම තමයි කාම. කාම වස්තු කියන එක. කාම තණ්හාව. ඔව්. දැන් ඊළඟට කාම තණ්හා කාම ලෝකේ ඉක්මෙව්වා ගොඩක් අය.
කාම ලෝකේ ඉක්මෙව්වා.
එතකොට ඒ දේවල් කියන මට්ටමට ගියේ නැහැ.
ඔය එක එක වෙනත් සාස්ත්‍රවරුන් ගත්තත් කාම
ඒක තමයි වෙනත් අය මං කියන්නේ. වෙනත් අය කාම භූමිය ඉක්මෙව්වා. එතකොට ඒගොල්ල තමයි ධානය වැඩිවි.
නෑ
නෑ. හරි කාමයන්ගෙන් වෙන්වනේ ධානය වලට තමයි
දින්නේ.
ඔව්. ඔව්. කොට දැන් ඔන්න ඒ වස්තු දේවල් කියන මට්ටම ඉක්මෙව්වා. හැබැයි ඒගොල්ලෝ ගියා ඊළඟට ධාතු මට්ටමට. කාම මට්ටම නෙමෙයි දැන් ධාතු මට්ටම කියනකොට රූප. කාම භූමිය ඉක්මෙව්වට රූප භව තියෙනවා. ඒකට තව කොටසක් හිටියා රූප භවත් ඉක්මෙව්වා. එතකොට අරූප. ඒ කියන්නේ ධාතු මට්ටම ඒගොල්ලන්ට පිටින්නෙත් නැහැ. ඒගොල්ලෝ හිටියේ අරූපාවචර ධානය.
අරූපාවචර
ධානය. ඔව්. හැබැයි ওই තුනම බලන්න මේ අන්‍ය සාසනවල තිබුණ එක. දැන් ඕක බුදුදහම නෙවෙයි. එතකොට දැන් ඔන්න ඔතෙන්දි බලන්න ඒගොල්ලෝ කාම භූමිය වැරදි කියලා දැකලා රූප භූමිය. කාම භූමියෙන් අයින් වුණා. රූප කියන එකක් දුකයි කියලා ඒකෙනුත් අයින් වුණා අරූප. හරි. දැන් ඔන්න ඔය අයින් වෙන ගතිය කියන්නේ දැන් අර භව තිබුණ එක වැරදි කියලා දැක්කා. හැබැයි ඒගොල්ලෝ විසඳුම විදිහට දැක්කේ භව කියන එකෙන් අයින් වෙන එක. ඔකට කියනවා විභව කියලා. භව කියන එක වැරදි කියලා දැක්කලා ඒකෙන් අයින් වෙන එක විභව. විභව තණ්හා. ඔව්. එතකොට ඒගොල්ලෝ දැන් කාම භූමියෙන් අයින් වුණාට රූප භවෙන් අයින් වුණාට විභව තණ්හාව එකයි ඒක කලේ. හරි. එතකොට ඔන්න ඔය දෙක ඉක්ම වෙන දර්ශනයක් තමයි බුදු කෙනෙක්
පෙන්වන්නේ. විභව තණ්හා කියන කට්ටිය කොහෙද උපදින්නේ?
අරූපාවචර.
අරූපාවචර.
බ්‍රහ්ම ලෝකේ යනවා.
බ්‍රහ්ම ලෝකේ.
ඒගොල්ලෝ උසස්. ලෝකෙ මට්ටමින් ඉහළම. බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කට්ටිය කියලා. ලෝකයේ. විතර වෙන පැත්ත නෙමෙයි. ලෝකයේ ඉහළම තල තමයි බ්‍රහ්ම තල කියන්නේ.
ධ්‍යාන තල නේද?
ධ්‍යාන තල. හැබැයි ලෝකේ.
ලෝකේ.
විතර වෙන මාර්ගෙ නෙමෙයි.
නෑ.
ඒක බ්‍රහ්ම ලෝක
නේ. ඔව්.
එතන
31 තලේ අයිති ඉතින් බ්‍රහ්ම ලෝක ටික.
ඒක
ඒකත් සසර.
තව ඉතින්. සසර තු.
අන්න හරි. එතකොට
ඒක නේද පුළුවන් කියනකොට කොහොමද?
නෑ නෑ මේ දර්ශනේ මේ දහම ඇහුන්නේ නැත්තම් බෑ. ඇහුන් නැති අයත් ඔය වැඩේ කළා. දැන් අපි බලන්න ඕන දැන් මොකද්ද දැන් ඔහොමයි ඉන්න කාලෙකනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. අර උපාවචර ධාන වඩපු අය ඉන්න කාලෙකනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ ඒ
එතකොට මහතන්නා කියලා කිව්වහම සමහර අය හිතනවා ඒක ඒක තණ්හාව නැති තැනක් කියලා.
විභව තණ්හා කියලා නේ කියන්නේ. ආයි නෑ කියන්නේ කොහොමද?
නෑ
ඔබ හන්සේ කියන එක හරි. දැන් ඒගොල්ලන්ට ඇත්තටම තණ්හාවක් නෑ.
නෑ.
ඒකේ ඉන්නකොට.
නමුත් එතන තණ්හාව යෙදිලා.
යෙදිලා කියලා පේන්නේ නෑ.
කාම තණ්හා, භව තණ්හා කියලා මොනවද
කියන්නේ? ඔව්. දැන් ඒවා අයින් කරන එකත් විභව තණ්හා. එතකොට අන්න ඔතන බලන්න. ඇයි අයින් කරන්න ඕන උනේ? නෝකයි බලන්නවා. හරි මේක දුකයි. භව කියන එක දුකයි. දැන් ඇහැ භව දුකයි කියමුකෝ. රූප භව දුකයි කියමුකෝ. ඒක දුක කියලා දකිනවා. දැන් ඔකට විසඳුම ඇහෙන් අයින් වෙන එක කියලා තමයි සාමාන්‍යයෙන්
පේන්නේ. එහෙම.
ඇහැ නැති කරන එක.
එහෙම.
හරි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැති කරන එක නෙවෙයි. යන්න අතරයි වෙනස තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇහැ පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකින්න කියලා නිසා දුක නැති කරන්න නෙමෙයි.
ඒක ඇල් වටින කැලල.
ඒක වටින කැලල. පරිඤ්ඤයියක්. පිරිසිඳ දකින්න කියන්නේ. එතකොට ඔන්න ඔතන බලන්න අර මං කියපු කතාවට එනවා දැන්. ඇහැ කියලා මතු වුණා. ඒ කියන්නේ යෙදෙද්දි යෙදෙද්දි කියන්නේ දැන් ඔන්න දකිද්දි ඇහැ. රූප දකින බව ඔහු මතු වුණා. හරි. පැන නැංගා.
රුප්පණේ වුණා.
ආ, මේ වචනේ රුප්පණේ. දැන් පැන නැංගා. පැන නැගින ගතිය. මතු වෙන ගතිය. ඔව්. දැන් අපි මතු වෙන ගතිය නෙමෙයි දකින්නේ. යමක් කියලා. තියෙන යමක් කියලා තමයි ගන්න. ඒ තියෙන යමක් කියලා ගන්න එකේ ඔක්කොම ලෝකෙත් තියෙනවා මමත් ඉන්නවා තණ්හාවත් තියෙදිලා අර භව තණ්හාව. යමක් කියන ස්වභාවය ගත්තු හින්දා නේද ඒකෙන් අයින් වෙන්න ඕන වෙන්නේ.
එතන නිට්ටයයි කියන කරට එනවා නේද?
ආන් හරි නිට්ටය. නිට්ටය සංඥාව හින්දා තමයි ඒක දුකයි නම් ඒකෙන් අයින් වෙන්න නේද වෙන මොනවා කරන්නද? ඒ එක්ක ඒක ඉසි කරලා දාන්න ඕනේ නැත්නම් අපි පැනලා දුගන්න ඕනේ. ඔකට විභව කියන්නේ. හරි. එතකොට විභව කියන එක යෙදෙන්නේ භව එකත් එක්ක. භව පිළිගැනීම නිසායි විභවය ඕන
වෙන්නේ.
අන්න හරි භවට සාපේක්ෂ. ඇයි භව පිළිගත්තේ? ඔන්න ඕකයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. භව කියන එක තියෙන්නේ අවිද්‍යාව එක්ක. නොදන්න කමත් එක්ක. එහෙනම් ඇහැ බව කතාව එන්නේ මේ මේ මෙන්න මේ සකස් වෙන බව මතු වෙන බව නොදන්න කමට. අපි දකින්න ඕන ඇහැ කියන්නේ සමුදය ධර්මයක්. සකස් වීම, මතු වීම, පැන නැගීම, රූපණය. හරි. ඇහැ අපිට රූපයන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ඒ රූප කියලා ව්‍යවහාර කරන්නේ රූපණවලට. රූපතීති කෝබික්කවේ තස්මා රූපන්ති උච්චති. රූප කියලා ව්‍යවහාර කරන් රූපන්ති උච්චති. මොකද්ද රුප්පණය? රුප්පණ. රුප්පණ කියන්නේ නිකන් ක්‍රියාවක්. පැන නැගීම. පැන නැගීම. පැන නැගීම නොදන්න ගමට අපි ඒව රූප කරගෙන, දේවල් කරගෙන. යමක් කරගෙන. එතකොට ඇහැ බව ඒකයි ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ. ඉන්න නොදන්න කමත් එක්කයි ඇහැ බවක්. ඇහැ බවක්. එතකොට ඇහැ කියන්නේ සකස් වීමක් නෑ. දැන් අන වතුරේ බල්ලා කියන්නේ සකස් වීමන්නේ. ඒක යමක් වෙන්නේ නෑ නේද එතකොට?
ඇස කියන්නේ රූපයක් නේ. රූපයක් කිව්නම් සකස් වීමක්
තියෙනවා. රූපය කියන්නේ සකස් වීම. සංකත ධර්මය. අභිධර්මෙන් දුන්නොත්.
සංකතය.
සකස් වෙනවනේ. සකස් වෙනවා කියන තැන දැක්කොත් සකස් උනේ මොකද්ද කියන තැනට යන්නේ නැහැ. මතුවීමනේ, මතුවීමනේ. පැන නැගීමනේ. එහෙම. පැන නැගීම් කියන මතුවීම් කියන දර්ශනය ඔන්න ඔකට කියන සමුදයෝ සමුදයෝ හෝති කියලා නුවණක් එනවා කියලා. සමුදය සමුදය සකස් වීම සකස් වීම. දැන් සකස් උනේ මොනවද කියන කතාවක් අවශ්‍ය නැහැ සකස් වීම කියලා දකිනකොට. සංකාර සකස් වීම. එතකොට ඒ ඔන්න ඔතන දැක්කොත් අර බව කියන එකට යන්න විදිහක් නැති වෙනවා. තේරෙනවද? ඇහෙන් පැනලා දුවන්න නෙමෙයි ඇහැ කියලා පනවන්න බැරි වෙනවා. සකස් වීම. එතකොට ඇහැ බව ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැත්තේ ඔන්න ඒ සකස් වීම කියලා සමුදය කියලා දකින නුවණ. ඒක ඥාන දර්ශනය. සමුදය. ඔව්. ඒක ආයතන වලට අහු වෙන්නේ නැහැ. නොවන. ඔන්න ඔය ඥාන දර්ශනයේට තමයි සම්මාදිට්ඨිය කියන්නේ ඇත්තටම. ඕක ඊතර වෙන දර්ශනය. ඒකෙන් පැනලා යන විභව තණ්හාව නෙවෙයි දැන්. මේක යමක් කලේ නොදන්න කමත් එක්ක. යමක් බව ගත්තේ අවිද්‍යාවයි. ඒ
තින්න එනවා කියලා කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය
නේ. ඔව් මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඊතර වෙන දර්ශනය. ඔය දැක්ම නැත්නම් ඊතර වෙන කෘත්‍යයට පටන් ගන්න බෑ.
ඔතන තමයි ආරම්භය.
ආරම්භය. ඔය දර්ශනය ආවේ නැත්නම්, ඔය දැක්ම ආවේ නැත්නම් ඊතර වෙන කෘත්‍ය පටන් ගන්න බෑ.
ඔතන තමයි අල්ලන්නත් අවර්ථය.
ඔතන තමයි ඉතින් කතා කරන්නත් ඕන දැනගන්නත් ඕන.
දැනගන්න ඕනේ තුතරමයි.
ඔව්. දැන් තේරෙනවද ඇස ඇති කල්ලි ලෝකය කිව්වේ ඇයි කියලා?
ඇස ඇති කල්ලි.
ඔව්. ඇස බව පිළිගත්තා නම් ඉවරයි. එතකොට අපි දකින්න ඕන ඔන්න දැන් තේරෙයි අර අහුත්වා සම්භූතං කිව්වේ මොකද්ද කියලා. මේ පැන නැගීමක්. රුප්පණ. අපිට රූප වුණාට ඕව රුප්පණ. අනව ලස්සනට පෙන්නන බුදුහාමුදුරුවෝ ගජ්ජනීය සූත්‍රය.
ඒ කියන්නේ ඒක මේ බුදු කෙනෙක් නැතත් නැතත් ලෝකේ සිද්ධ වෙන දේ. සත්‍ය.
ලෝක සත්‍ය. ඕක හොයාගන්නේ බුදු කෙනෙක්.
හොයාගන්නේ බුදු කෙනෙක්.
කියා දෙන්නෙත් බුදු කෙනෙක්. එන කෙනෙකුට බෑ
බුදු කෙනෙක් පහළ වෙන්නෙම උතෙන්ද
අන්න අන්න ඔන්න ඔතන තියනවා ඔය මොන පරියාය ගත්තා
මොන පරියාය ගත්තත් උතෙන් නෙනෝ
ඔන්න ඔය හටගන්න හැටි හටගන්න හැටි
ඒක හරි ෂෝක් අපා බුදුරජාණන් වහන්සේ දීගිය අල්ලගත්තා කියන්නේ නේ
කොහොමද බලන්න නේද දැන් ඔතන ස්වාමීන් වහන්සේ වේගය නෙවෙයි මේ මේ මේ
නෑ නෑ
සිද්ධාන්ත
නෑ නෑ මම කියන්නේ යා දර්ශනා ඥානී නේද ඔව්
දැන් ඔන්න ඔතන ඔය දැන් ඔය ටික හිතන්න බැරි තැනක් ඕක ඇහැ කියන්නේ පැන නැගීම අහුත්තා සම්භූතං සම්භූත කියන්නේ පහළ වීම
එහෙමයි භූත භූත කියලා කියන්නේ
ඔව් තියෙන එකක් නෙමෙයි පහළ වීම පැන නැගීම හරි ආයතන නම් පටිලාභෝ කියන්නේ පහළවීමක් හරි ඔන්න ඔය පහළවීමට තමයි ಜಾති කියන්නේ පහළ වෙනවා ආයතන නම් පටිලාභෝ දැන් මේ මොහොතේ බලන්න ඇහෙද්දි මේ ටික මතු වෙලා එනවා පෙනෙද්දි මතු වෙනවා එහෙනම් එතකොට ඒ මම අර පෙනෙද්දී කියපු එක ඇහෙද්දී කියපු එක ඕකෙන් ගලවපු ගමන් ඉවරයි අර දේවල් කරලා ගත්තා. සකස් වීම කියලා දැක්කේ නැහැ. පැන නැගීම කියලා දැක්කේ නැහැ. රුප්පණ කියලා දැක්කේ නැහැ. ඒතර සත්ත්වභාවය කියන්නේ ඕවා රූප කියලා ගන්න මට්ටම.
එතකොට එතන සංකත නැහැ. අසංකතේ. නැහැ අසංකතේට යන්නේ
නැහැ. අසංකතේට යන්න පටන් ගන්න තැන උතන. දර්ශනි. සම්මාදිට්ඨිය. බුදු කෙරේ පෙන්වන්නේ මොකද්ද කියලා දැක්ම. ඊතර වෙන.
සංකතනේ. එතන සංකතනේ.
තම සංකත. හැබැයි සංකත බව දකින්නවා කියන්නේ විද්‍යාව. අවිද්‍යාව නෙවෙයි.
සංකත අවබෝධ කරගන්න එක.
ඔව්. එතකොට සංකත බව දකිනකොට අරව දේවල් කරන්න විදියක් නැහැ. භව තණ්හාවට යන්නේ.
භව තණ්හාව සංකත කියලා හඳුනා ගන්නවා
කියන්නේ. දකින්නේ ඥාන දර්ශන.
ඥාන දර්ශන.
අපි නිකන් මේ තියෙන ඇහැ සකස් වුණා කියන කතාව නෙමෙයි ඔය.
නෑ නෑ එතන ඥානෙ.
ඒ ඇහැ කතාවට යන්න බෑ සංකත බව දකිනකොට. සකස් වෙනවා කියලා දකිනකොට. හරි සංඛාර කියලා දකිනවා. තාම තාම තියෙනවා. එතකොට ඒ සංඛාර තියෙන්නේ ආපහු අවිද්‍යාව එක්ක. අවිද්‍යාපච්චා සංඛාර. දැන් මම ලෝක ගන්න නිකන් අර වතුරේ බල්ලගේ කතාවේ. දැන් වතුරේ බල්ලා කියන්නේ සකස් වීමක් කියලා අපි දන්නවනේ. හැබැයි ඒ සකස් වීම තියෙන්නේ මොකක් එක්කද? අවිද්‍යාවයි. මෞඩකමත් එක්ක. අවිද්‍යාවයි. ඇත්ත නොදන්න කමත් එක්ක. ඇත්ත නොදන්න කමට කියන්නේ අවිද්‍යාව. ඒතර පේනවාද? අවිද්‍යාව එක්කයි සකස් වීම. සකස් වීම නොදන්න කමට දේකල බව. ඇහැ බව. හරි. එතකොට ඔන්න ඔය ඇහැ බව පිළිගත්තනම් රූප බව පිළිගත්තනම් විඥාන බව පිළිගත්තනම් ඔන්න ඔකට කියනවා තින්නම් සංගති පස්සෝ. යමක් බව. එතකොට යමක් බවට යන්නේ මොකද්ද? අනිත්‍ය දන්නේ නැති හින්දා. පිහිටෙව්වා. නිත්‍ය කළා. පිහිටෙව්වා කියන එකයි නිත්‍ය කළා කියන්නේ. යමක් කළා. යමක් බව. අනිත්‍ය දර්ශනයේදී වෙන්නේ පිහිටවන්න බැරි වෙනවා. කතා කරන්න බැරි වෙනවා. අන්න එතකොට ඕකට කියනවා මේවා අහස ඇඳපු චිත්‍ර. අහස ඇඳපු චිත්‍ර. ඇහැ කියන්නේ රූපේ කියන්නේ විඥානේ කියන්නේ. සකස් වීම විතර සකස් උනේත් නිකන්නේ අවිද්‍යාව එක්ක. ඉතින් මේවා යමක් කළේ අහසෙන් දුපු චිත්‍ර කියලා ඔන්න නුවණක් එනවා. දැන් ඉතින් මොකෙන්ද පැනලා දුවන්නේ? මොකෙන්ද අයින් වෙන්න ඕනේ? ඔය දැක්කම තුල තේම ඔන්න ඔය ඥාන දර්ශනේ භාවිතයේ විතර ඉතලා ඥාන දර්ශනේ එන්න ඕන. ඊට පස්සේ කියනවා ඔන්න ඔය ධාතු විභංග සූත්‍රේ නේ මම පටන් ගත්තේ. එහෙමයි. ච ධාතුයෝ පුරුසෝති. එහෙමයි. ධාතු කය. ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඔය හයම පෙන්නනවා මෙන්න මේ මතුවීම් මිසක් තියෙන ඒවා නෙමෙයි. හරි. ඒ පරියංගිය. ඔව්. එතකොට අපි ආයතන පැත්තෙන් ගියත් ඇහැ බව ලැබුණේ නොදන්න කමත් එක්ක. රූප බව ලැබුණේ නොදන්න කමත් එක්ක. විඥාන බව ලැබුණේ නොදන්න කමත් එක්ක. ඇහැ රූපේ නිසානේ චක්කු විඥානේ. ඉතින් ඇහැ පිළිගත්තෙත් නැත්නම් යමක් උන් නැත්නම්. රූප පිළිගත්තෙත් නැත්නම් යමක් උන් නැත්නම්. දැන් කොහොමද විඥානය? ඒක කියන්නේ ඇහැ නිත්‍ය නම් රූප අනිත්‍ය නම් විඥානේ නිත්‍ය වෙන්න පුළුවන්. නිත්‍ය කියන්න සුදුසුද කියලා? එහෙම සුදුසුද වෙන්න පුළුවන්දත් නෙමෙයි. ඔව් සුදුසුද කියලා.
නිත්‍ය කියන්න පුළුවන්ද සුදුසුද කියලා?
සුදුසු කියන්න එහෙම කියන්න පුළුවන්ද? කියන එක හරියද? ඒතරට තියෙන එකක් නෙවෙයි. ඔන්න ඔන්න ඔය දර්ශනයේදී භව තණ්හාව කැඩෙනවා. නැත්තම් වෙන්නේ අරක දුකයි කියලා දැකලා ඒකෙන් අයින් වෙන්න මොනව හරි කරනවා. ඒක වෑයම් කිරීම. මේ දර්ශනයේදී වෑයම් කිරීමක් නැහැ. ඉතින් මොනව කරන්නද? මොනවයින් අයින් වෙන්නද? එහෙද? තියනවා කියලා ගත්ත මෝඩකම දකින්න නෙදින්. යමක් කියලා ගත්ත මෝඩකම.
මෝඩකම තේරුම් ගන්න තමයි. මෝඩකම කියලා තේරුම් ගන්න මොකක්?
ඔව්. නේ? ඔව්. එතකොට ඉතින් මොකෙන්ද අයින් වෙන්නේ? මොකක්ද අල්ලගන්න?
මෝහය කියන තැන යෙදුන කියලා කියන්නේම රාග දේශය ඇදිලා.
අන්න හරි. ඒ බව
මෝහය මෝහ මූලයිනේ. රාග දේශය ඇවිල්ලත් මෝහ මූලයි.
ඒ කියන්නේ බව කියලා යමක් බව පිළිගන්න ගතිය.
බව පිළිගන්නා ගතිය. බව.
එතකොට ඒකයි යමක්. ඔවි කියනවා දැන් අපි සංඛාර කියලා දැක්කට සියුම් තැනක් හරි කංචි සංඛාර නිච්චතෝ සමනුපස්සති. පොඩි ස්වභාවයක් හරි නිත්‍ය කළොත් එහෙම මේ බුදුදහමේ උණුසුමවත් ලැබිලා නැහැ කියලා.
උණුසුම හොඳට ස්පර්ශ කරලා තියෙන අය පැත්ත.
කංච සංඛාර නිච්චතෝ සමනුපස්සති. මේ මගපල් ලබනවා කියන එක නේතන්ටානම් විජ්ජති කියලා
කියනවා. සාමාන්‍යයෙන් පැවිදි කෙනෙකුට බෑ මේ අපි මහත්තයා ලෙහා ගන්න හරි අමාරුයි.
ඒක තමයි මේවා ඇහුන් නැත්තම් බෑ ඕක දකින්.
කතා කරන්න ඕනේ අප්පා.
ඔව්.
සමහර ඒවා තියෙනවා අපි හිතාගෙන ඉන්න එක ගිහිල්ලා තියෙන්නේ සමහරලාට. මුතුම භාවනා කරලා ඇතින් කරනවා නේ. නැත්තන්න විතර දුර යන්නේ.
මේ භාවනා ප්‍රශ්නයක් නෙමෙයි.
මේක මේක දැක්ම දර්ශන. එතකොට සම්මා දිට්ඨිය නැත්තම් මේ දැක්ම නැත්තම් ඥානතෝ පස්සතෝ නැත්තම් ආශ්‍රවශය කරනවා කියන එක වෙන්නේ නැහැ. දන්න දකින කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය. එන දන්න දකිනකට බෑ කියලාම කියනවා.
නෑ කියලාම කියනවනේ.
ඥානතෝ හම් වික්කවේ පස්සතෝ ආසවාණං කයං වදමිනෝ අඥානතෝ නෝ අපස්සතෝ. ඔය ඔය දැක්මට ආවේ නැත්තම්
සබ්බදුත්තේ
නිවන් මාර්ගේ පටන් ගන්න බෑ. අපි ඊතර අර මොනවා හරි කරාම මේ නිවන් මාර්ගය කියලා.
ඥානතෝ පස්සතෝ.
ඥානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවාණං කයං වදං. නෝ අඥානතෝ නෝ අපස්සතෝ. සූත්‍ර කීපයක තියෙන වාසි ජට. වාසි ජට සූත්‍රේ. වා.
සිඳන්නේ.
බලන්න සූත්‍රය නැද්ද කියලා වාසි ජට. ඥානතවාහම් වික්කවේ පස්සතෝ. ඒකට කුමක් දන්න කුමක් දකිද කියලා ඒකත් තව විස්තර කරනවා. ඒක ඒ මෙන්න මේකට සම්මාදිට්ඨිය කියනවා මිසක් වෙන තනන් නෙමෙයි. මේ ඊතර වෙන දර්ශනේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්න ඕක පෙන්නන්න. නැතුව මේ මේක ඇති වුණ දේ නැති වෙනවා කියන්න බුදු කෙනෙක් ඕනේ නැහැ. මොන් දැන් සද්දයක් ඇති වුණා ඕක නැති වෙනවා කියනවා. ඕක බුදු කෙනෙක් ඕනද? ඕක නදන්න කෙනෙක්. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ කිසිම මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට කිසියම්ම කෙනෙකුට හොයාගන්න බැරි දෙයක් වාරයි.
මේ රාග දේශ මොහ අපුගේ දෝකී කියලා
හොයාගන්න. එතකොට මන්ට දැන් මං ආයේ එනවා අහුත්වා සම්බූතං. හා.
අහුත්වා සම්බූතං අහුත්වාන බහුස්සති.
දැන් ඔය අහස ඇඳපු චිත්‍රයක් බවක් කරපු එක ඔය. තේරුණාද? වතුරේ බල්ලෙක් හදපු බව. හරි? නැතිවීවනේ හටගත්තේ. වතුරේ කොහෙද බල්ලේ? වෙන්න බැරි දෙයක්නේ. අනේ වෙන්න බැරි දෙයක් කියන කතාව ඔය කියන්නේ. නැතිවීව හටගත්තා. පැන නැංගා. හරි? එතකොට ඔය අහුත්තා සම්භූතං කියන සිද්ධියක් තියෙනවානේ. නැතිවීම හටගත්තා කියන සිද්ධිය. ඔය සිද්ධිය විය හැක්කක්ද?
නැතිවීම හටගෙන මොකද උතන හරි බරපතල දැන.
ඔව්.
නැතිවී හට වෙන උණුනුන්ට උපකාරයි.
නෑ නෑ ඒක ඇල්ල නෑ. ඔය අතින් දාපු උණුනුන්ට උපකාරයි. පාලිය නෑ ඔක. පාලිය තියෙන්නේ අහුත්තා සම්භූතං හුත්වා හුත්වා න භවිස්සති. භවිස්සති එකට න තියෙන. හුත්වා කියන්නේ මොකද්ද දන්නවද? ඔය කියපු සිද්ධිය නොතිබීම පැනගගිනවා කියන සිද්ධිය න භවිස්සති විය නොහැක්ක. තේරුණා? මෝඩකම මත අයෝග තියෙන්නේ. විය නොහැක්ක. න භවිස්සති. හුත්වා කියන්නේ ওই කලින් කියපු කතන්දරේ අහුත්වා සම්භූතං කියලා ඕන ඔය කාරණාව. තේරුණා? ඒ ප්‍රඥාව තුල ඕක විය නොහැක්කක්. වතුරේ බල්ලෙක් වතු වෙනවා කියන එක විය නොහැක්කක්. තේරුණා? අහුත්වා සම්භූතං කියන සිද්ධිය කියන එක තමයි හුත්වා කියලා කියන්නේ. ඔන්න ඔය කියපු එක නෑ භවිස්සති.
ඊය
නොහැක්ක. තේරෙනවද? ඔය දර්ශනේට අර මොනවදෝ කතා ටිකක් දීලා මොන්සි කියපු.
ඔබට ඔය දේශනාවද ඉතින් එක එක කීවා රින් වුණා
නේද? මේක දැක්කේ නැත්තම් මොකක් හරි කියන්නේ නැද? ලෝකෙට අයිති දෙයකට ගලපනවා. ඒක තමයි කරන්න ලොකුම මොඩ වැඩි. අපි අපි බුදුහාඳුරෝ කියපේ ලෝකෙට අයිති දෙයකට ගලපන. මේ ඇති වෙනව නැති වෙනව.
මොනාරි සම්මුති වචන ටිකක්
දාලා. ඉතින් නැවතිලා ඉන්නේ මත්තේ රැයනේ.
ඉතින් ඉතින් නවතිනවා.
ඇති වෙනව නැති වෙනව කොහොම හරි මේක තේරෙනවා නේද?
තේරෙනවා.
මේක ඇත්ත කියලා.
ඔන්න ඔය තේරෙන බව තමයි ප්‍රශ්නේ.
මොනාරි ප්‍රපංචයක් උකට ඔය ඕන මොකද අර තව තව පැහැදිලි කරගන්න කියලා හිතාගෙන සමහරලාට එහෙම අය කරනවා එහෙම. ලිහිල පෙන්නන්න කියලා හිතාගෙනත් එහෙම කරනවා.
ඔව් ලිහිල පෙන්නන්න කරලා.
ඔව් එහෙම ගියම
තමයි අපි පෙන්නන් ගියා වෙන්නේ මේකකට ආදරේක.
ඔව්.
එතකොට අහන්න ඕන ප්‍රශ්න ඔය බව දැනගත්තේ කවුද? ඔව්. එයා හැංගිලා.
කෙනෙක් ඉන්නේ දැනගත්ත කෙනෙක්.
ඔව් දැනගත්ත කෙනා. දැන් මේකෙ පුළුවන් ද එහෙම කතා?
නෑ.
ඔය බවක් හම්බ වුණේ මෝඩකමට. එහෙම. ඊ ඕක විය නොහැක්කන්නේ. තේරුණා? ඔන්න ඕක බුදු කෙනෙක් වෙන්න. අනිත් අය කලේ අර බව බව එක මොකක් හරි ඔය ඇති වුණා නැති වුණා. වේගය.
ඔව්.
ඔය කතා එකක්වත් මේකට අදාළ නැහැ. කොහෙද ඔකට වේගයක් තියෙන්නේ? මෝඩකමට පැන නැංගා. ඔය
භාවනා කියලා කරන්නේ මට
මොනවද? ඔන්න ඔය ඕක ධාතු විභංග සූත්‍රය කියනවා ඔක්කොම කියලා. සතර අදිෂ්ඨාන කියලා හතරක් තියෙන අන්තිමට. මොනවාද? පඤ්ඤා අප්‍රමත්තස්ස. ප්‍රඥාවේ අප්‍රමාදය. ප්‍රඥාව කියන්නේ ඔන්න ඔය දැක්ම. ඔය දැක්මේ ප්‍රමාද වෙන්න එපා. ඔක භාවිතා කරන්න. ප්‍රමාද වුණත් හදරේ. ඔය ඔය දැක්ම භාවිතා වෙනවා කියන්නේ දැන් අහු වෙනවද ලෝක කතාවක් තියෙනවද? ඊතර වෙර කෘත්‍ය නෙවෙයි. හැබැයි ඒකට එන්න නම් ඔය ප්‍රඥාව ඇවිල්ලා තියෙන්න ඕන. ඒකට කියන්නේ ඔන්න පළවෙනි එක ප්‍රඥා අපමත්තස්ස. ඔක තමයි නියම විදර්ශනා. බුදුහාමුදුරුවෝ පඤ්ඤා අපමත්තස්ස.
භාවනා මධ්‍යත්වම කරන්නේ.
ඒක ඉතින් ඔය දැක්ම තියෙනවද? අර කීප මොකකට හරි ගලපනවා මිස ඔන්න ඇති වුණා නැති වුණා
අන්නේ නෑ ගන්න
දැන් ඇති ඒක හටගත්තු තැනම නැති වෙනවා ඉතින් ඌක කී කියා ඉන්නවා ඌක කොහොමද ඊතර වෙන
ගොඩාක්
ඊතර වෙන දර්ශනයක්ද ඒක මට ලැබෙනවනි මේ බලන්න ඔය වතුර වලට එන හද්ද ඇති වෙනව නැති වෙනව දැන් ඉතින්
ඌවම හා හරි ඇත්ත තමයි කියලා බාර ගන්න
ඒ ඇත්ත තමයි ඉතින් ඒක දැනගත්ත කවුද මේ මම එහෙම්මම ඉන්නේ. ඒ ඇති වෙන නැති වෙන බව පිළි අරන්නේ නේද? ඒක නිත්‍ය කරගෙන නේද? ආපහු නිත්‍ය සංඥාට යමක් කරගෙන ඒක. එන අනිත්‍ය යමක් කරගෙන. ඉතින් මේ අනිත්‍ය තියෙන්නේ ඊතර වෙන්න.
එතකොට ඔය ආශ්‍රව ශ්‍රේ කරන
මේ නෑ ආශ්‍රව ඔන්න ඕක භාවිතා වෙන්න වෙන්න ආශ්‍රව ගෙවෙන්නේ නැද්ද?
ආශ්‍රව
දැන් නිමිති ඉතුරු වෙයිද? ඈ මොකක් හරි කියලා ගන්න පුළුවන්ද? කතාවක් වෙයි දෙනවද?
එතකොට භාග්‍යතුන් වහන්සේ නියම කරලා තියෙන සමත විදර්ශන භාවනා ක්‍රම වේද ගැන උන්වහන්සේ පැහැදිලි කරලා දීලා
හරි ඉතින් ඕක බලන්න හොඳ සිහියක් ඕනේ නැද්ද?
හරි තමයි. ඒක මේ කලබලකාරී මනසකින් දකින්න බෑනේ අපි වත්.
කොහොමද? මෙහෙමයි.
දැන්
නෑ ඒක මෙහෙමයි. නෑ සිහිය වැඩුවා.
ඥාන ශක්තිය අනුව සමහර අයට බොහොම පැහැදිලි දෙයි. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය කියන්නේ බොහොම ඥානවන්තය. බුදුගුණ අපි බුද්ධාන් සරණං ගච්ඡාමි කියනකොට සෝහන්නේ ඡයින්නවනේ නේද?
ඒක තියෙනවා මං හිතන්නේ බුදුහාමුදුරුවෝ ගැන කියන ආර්ය පරිේශන සූත්‍රය හරි. මං ගියා ආලාර කාලාම ළඟට. හරිද? ඕකේ කියනවා. ආලාරකාමට ඒ ගෝලයන්ට ශ්‍රද්ධාවක් තිබුණා. මටත් ඒ ශ්‍රද්ධාව තිබුණා. ඒගොල්ලන්ට සිහියක් තිබුණා, සතියක්. මටත් ඒ සතිය තිබුණා.
එතකොට
ඔය බෝධිසත්වය මේ බුදුහාමුදුරුව නෙවෙයි.
එතකොට ඊට පෙර තිවිලා තියෙනවා අර
ගොල්ලෝ. ආලාරකාලාම ළඟ ඕවා තිබුණා කියලා කියනවා. ඒ සූත්‍ර කීපයක් තියෙනවා.
තුමගාවට ගිහිල්ලා
නේ. ඔව්. ඒගොල්ලන්ට වීරිය තිබුණා. සද්ධාව තිබුණා, විරිය තිබුණා, සතිය තිබුණා, සමාධිය තිබුණා, ප්‍රඥාව තිබුණා කියලා කියනවා. අපි හිතනවා ওই ටික කිව්වහන් මේ බුදුදහම කියලා.
හින්දු ආව තමයි කියන්නේ.
ඇයි ඒ ටික කියන්නේ?
කියන්නේ.
අනේ තීර්ථක කරපු ටික කරලා කියනවන්න බුදුදහම කියලා.
භාවනාවත් ඒ කාලෙ තිබ්බ ගත්තම ගොඩක්.
දැන් කරන්නේ ඒක. ඔය දර්ශනේ නැත්තම් කරන්නේ ඒගොල්ලෝ කරපු ටික. අපි මේ වචන ටික දාගෙන බුදුහාමුදුරන්ගේ කිව්වට
කියමි කියලා නේද? චිත්ත භාවනාව නෝකේ මොකද ඒක?
දැන් ඔන්න ඔය
කියන්නේ දැන් තෙන්දි දැන් ඔබතුමා කියන දේට භාවනාව කියන එක මේ අනවශ්‍යයි කියන්නේ. ද කියනවා.
අනවශ්‍ය නෙමේ මාර්ගෙ නෙමේ. සිහිය අවශ්‍යයි. සමාධිය අවශ්‍යයි. හැබැයි ඔය කරන එක බුදුදහමේ
සමාධි ධ්‍යාන තුල එතකොට තාම දැන් භාග්‍යවතුන් වහන්සේ බුදුන් දකින්න තානාපාන සතිය තුල සතිය තුලනේ නේද? එතකොට ඒ
වෙලාවේ ඉතිවත් කරන වප්මාගුල දවසෙත් වැඩුවානේ ආනපන.
නෑ පරියාපන්න ඒක ඒක හරි.
එතකොට ඒකයි මේකයි අපි වෙන් කරගන්නවා.
මේක දෙකක්. ආදී සාසනේ මේ සතිය ඒ ටික ඔක්කොම මේ සාසනේ බැහැරයි.
අන්න ඒක තේරුම් ගන්න ඕන.
සාසනේ තේම එකක් තියෙනවා.
ඔව්. බුදු වෙන්න සාසනේ තියෙනවා. සාසනේ තියෙන්නේ සම්මා දිට්ඨිය එක්ක.
සම්මා දිට්ඨිය තුල.
ඔව්. සම්මා දිට්ඨිය නැතුගත් ඔය ටික තියෙනවා. ඒක බුද්ධ ශාසනය කියන්න බෑ. තේරුණාද?
සෙන්දි ඔය දැන් එතකොට ප්‍රතිපදාවල් දීලා තින්නේ පූර්ව භාග ප්‍රතිපදාව සමත විදර්ශනා භාවනා කියලා. එතකොට
ඉතින් අපි හදාගත්තු සමත විදර්ශනානේ. දැන් බුදුහාමුදුරුවෝ කියපු සමත විදර්ශනාවක් තියෙනවා නැතුව නෙවෙයි. ඒක තියෙනවා අරිට්ඨ සූත්‍රය බලන්න. ඒකේ ඒකයි කියනවා.
ඉතින් මේකක් තියෙනවා නේද? ලෞකික සම්මාදිට්ඨිය නැතුව අපි කොහොමද ලෝකෝත්තර භාවයට යන්නේ?
ඉතින් මේ කතා කරලේ ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි. ලෞකික
සම්මාදිට්ඨිය නෙමෙයි.
ලෝකෝත්තර
සම්මාදිට්ඨිය. මම කියන්නේ එතනින් බැහැර මේ පැත්තට ඇවිල්ලා.
ඔව්. ඉතින් ලෞකිකයේ හිටියා කියලා ඊතර වෙන්නේ නැහැ.
ඊතර වෙන්නේ නැහැ.
ඔව්. හොඳ තැන් වලට යන්න පුළුවන්.
පූර්ව භාග ප්‍රතිපදා ගත්තොත් සමත භාවනා ගත්තත් ලෞකිකයිනේ.
නෑ මෙහෙමයි.
භාවනාව දිලා දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙතන කියන ඒ ලෞකික සම්මාද.
නෑ නෑ නෑ. ඔය අපේ හැඳුරුනේ.
අපුම දේ අතරින්න ඕනේ.
නෑ 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 නෑ. නෑ ඔය ඔතන වැරද්දක් තියෙනවා. සමතේ ලෞකිකයි කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ. අර දූතය දෙන්න කවුද? සමත විපස්සන. නේද?
මේ
බුද්ධ දේශනාවේ බලන්න. මෙයා ලෞකිකයි මෙයා මේ ලෝකෝත්තරයි කියලා එක කියනවා.
දැන් එහෙම දෙයක් කරලා.
ආ බුද්ධ දේශනාවේ තියෙනවා සමතේ විපස්සනා. හැබැයි ඒ දෙක මේ ලෝකේ කරන සමතේයි විපස්සනාවයි නෙවෙයි. මේ නමට කරන එක නෙවෙයි. සමාධිය ඇතිගෙනත් සමාධිය වඩනවා. වඩන්න ඕන. හැබැයි ඒ අරකට වඩා වෙනස් ඒක. එතකොට මේ ප්‍රඥායි භාවිතය එක්ක සමතයක් එනවා.
දැන් බුදු වෙන්න ඔය ආනාපාන සති කිරුවා කියලා පොතේ තිබ්බට මොනවා වෙඩු කවුද නිදර්ශන කරන්නේ නැදිනේ?
නෑ අපි නෑ නෑ බුදු වෙන්න කරපු ටිකද අපිට ඕන බුදු වුණ බුදු රාජාණන් වහන්සේ ගියපු ටිකද? අපි කරන්න යන්නේ බෝධිසත්වයෝ කරපු ටිකනේ. ඔහම ගිහින් දුෂ්කර ක්‍රියාවත් කරයි අර බුදු වෙන්න.
දැන් කරන්නේ අර
කලින් දුෂ්කර ක්‍රියා කළා කියලා.
අර පොඩි කෑ
ගහමුද? දන්නවද? ඒක දන්නවා. ඒක දුෂ්කර ක්‍රියාව කියලා කියන්න මං නම් යන්නේ නැහැ.
දානෙත් නැතුව මේ මායන ගණන් වලන්තරේ පහසුකම් නැතුවනේ.
ඔව් ඉතින් ඒක අපිට නෑ ඒක එක පාරට අපිට දුෂ්කර ක්‍රියාව කියන්න බෑ. කොහේ හිටියත් මැරෙන්න තියනා නම් මෙතන හිටියත් අකුණක් ගැහුවා මැරුණා. කොටිය ගන්න තියෙනවා නම්
දැන් ඒක තමයි දැන් මම කිව්වේ ඒක තමයි ඒක දැන් අපිට උච්චර
නෑ අපි නෑ නෑ මෙහෙම හිතන්න දැන් අපි කියන්නේ උන්වහන්සේ කැලේට ගිය හින්දා එතෙන්ට ගිය හින්දා කොටිය ගෑවා දැන් මෙහෙ ඉඳලා මැරෙන්නේ නැද්ද මිනිස්සු
මැරෙනවා
භාවනා කරන අය මැරෙන්නේ නැද්ද ඉතින් ඒව ගැන කියන්නේ
හට්
ඇටැක් ඒ කර්ම ශක්තියක් ඒක අපි ඒක අර 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 බෙහෙත් දෙන දොස්තරලා කියන්නේ මැරුණාට පස්සේ
කවුද කියලා එහෙම නැහැ රහත් උනත් ඒ වලට මූණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් රහත් උනත්
ඒ වලට මැරෙන්න තියෙන එක ඒක
ස්වභාවයෙන් එහා එකක්
නැහැ ඔව් ඒක දුෂ්කර ක්‍රියාවද කියලා අපි දන්නේ නැහැ. උන්වහන්සේ මොන මඟපල් ලැබලා හිටියද කියන එක අපි දන්නේ
නැහැ.
ඒක දන්නේ නැහැ. එහෙනම් ටිකක් පරිස්සම් වෙන්න ඕන කියන එක අපි නොදැන. يعني අපේ පැත්තට වැරද්දක් එන්න පුළුවන්. හිතන එකේ. අර ආර්ය උපවාද කියන්නේ.
නෑ මම කියාවේ මේකයි. දැන් අපට ඔච්චර කෙරේට කියලා දුෂ්කරලාම ලබ්බි ලබන්න මේක ලබන්න තක්ෂ කියන ඕනද කියලා. දැන් ඇහෙන්නේ නැහැ නේ අර උන්වහන්සේ දැන්.
අපි කොහොමද
දැන් භාවනා මැද්දෙත් දැනගන්නකො
නෑ
ඒගොල්ලෝ යමක් කියන්නේ හැබෑවටම මේක නිවන් දකින්න කියලා නේද?
ඔව් දැන්
උන්වහන්සේ දැන් ලක්ෂ ගාන දහස් ගානක් මේ භාවන මැදත්තම භාවන වඩන්නේ ඒක මුලාව කරන්නේ මේක.
ඒක ඒක ඒක
ඒගොල්ලෝ දෙක හරිනේ.
ඔය තේ
දැන් අපි කියලන් අපි කියලන් අපි එතන හරි කියලා පිළිගන්නේ නැද්ද?
හරි දැන් ඒක අපිට දුෂ්කර ක්‍රියාව කියලා පෙනුනට දැන් ඔහොම ගත්තොත් දැන් බුදුහාමුදුරුවෝ කැලේ හිටියේ නැද්ද පාරිලෙයියකමනේ යෝකටත් කියන්න වෙනවනේ දුෂ්කර ක්‍රියාව කියලා. ඔව් අර යවහල් කකා හිටියේ නැද්ද වස් කාලය? ඈ එහෙනම් අපි පරිස්සම් වෙන්න ඕන ටිකක් අපිට හිතෙනවා මෙහෙම කියලා.
ඒ මම අර වචනෙට කිව්වේ දැන් එක්කරේ දුෂ්කරේ යන්න ඕනද අපිට? මේක වඩන්න
නෑ ඒ
අපිට මෙතනදී කරගන්න පුළුවන් දෙයක් නේද මේක මේ අයිරප්ප කියන්නේ කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න මත උන්වත් දැන් මෙතන කල්යාණ මිත්‍රෙක් නැතුව බෑනේ කියන්නේ
ඉතින් අපි දන්නේ කොහොමද උන්වහන්සේට කල්යාණ මිත්‍රයා හම්බ වෙලා එක කළාද නැද්ද
කියන්නේ දන්නේ කොහොමද අපිට හම්බෙලාද
කියලා ඔව් එහෙම දැන් අපිට හිතුණාට ඒක දෙපැත්තක් තියෙනවා මම අනිත් පැත්ත වෙන්නේ සාමාන්‍යයෙන් හිතෙන්නේ නැති පැත්ත ඒකට අපි ටිකක් අපිට වෙන කෙනෙක් ගැන කියන්න බෑ අපිට අපි ගැනවත් කියන්න බෑකොහොමද නේද මේ 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 බලන්න මේ දැන් සම්මාදිට්ඨිය කියලා කතා කරපු ටික ඔක කීයෙන් කී දෙනාද කතා කරන්නේ කීයෙන් කී දෙනාටද ඇහෙන්නේ
මේත් මේ අවිද්‍යාව තුන තමයි අපි මේ
ඔව් ඉතින් අපි භාවනා
කළාට
ඔව් දැන් අපි
මේක මේ ගොළුව දකපු ඉනේ වගේ
ඔව්
නෑ සම්මාදිට්ඨිය කතා කළා ඒ වුණාට දැක්ම කියන්නේ ඕක නෙමෙයි
දැක්ම කියන්නේ
දැක්ම කියන්නේ
අපි එකයි මේ
කියන්නේ දැන් ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන එක කරුණු කාරණාත් එක්ක අපේ දැනුම නෙමෙයි නේද
දැනුම නෙමෙයි
ඒක ගොඩක්
මුළු ත්‍රිපිටකයම දැනගත්තත් ඔය දැක්ම නැති වෙන්න පුළුවන් හ්ම්
ඉතින් තමයි ඒක ස්පර්ශ කරන්න
දෙන්න ඕක හැබැයි ඔය කියන කතාව ඇහුන් නැත්තම් තනියෙන් දකින්නත් බැරි එක. එකයි ඔකට අර කල්යාණ මිත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන දෙක ඕන. දැන් ඉතින් අද සද්ධර්මයේ කියලා කියන්නේ ඕක නෙමෙයි. ලෝකයට ගලපන එක. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් දැක්ම නැත්තම්
කියන්නේ හත්වැන්නා කියලා කියන්නේ මනසත් මනෝ ධාතුවත් මනෝ විඥානයත් නේ
හ්ම්
මනසත් මනෝ ධාතුවත් මනෝ විඥානයත් කියන තැන මේ හත් වෙන තුනනේ නේද මේ
අපි හත නෙමේ ඒ හයනේ
අර නෑ තින්දි කියනනේ මන කියන මන පුරාංගම කරගන්නේ අපි මේ ධර්මයේ කතා බහ කරන්නේ අපි මෙතනින් ලෝකෝත්තර தත්ත්වය ගැන අපි කතා කළාට ලෝකෝත්තර නෙමේ
නේ දැන් ඔය කතාව කියන්නේ මන ආයතනේ හැබැයි ඕකේ දැක්ම આવුත් ආයතන 6ම ඉක්මවන දැක්මක් නෙමෙයි පෙන්වන්නේ.
ඒකයි.
මම ඔය සලායතනෙන්ම ගත්තේ ඒකයි. මන ධම්මට අහු වෙන්නේත් නැහැ මේ දැක්මට.
එතකොට
බුදු කෙනෙක් පෙන්නන දර්ශනයේ තුල ආයතන 6ම ඉක්මවන දැක්මක් මේක.
මන ධම්මත් ලෝකෙන්නේ.
ඔව්. ඒක ඒ කියන්නේ ආයතන 6යි ඉති මාරයටනේ.
ඔව්.
එතකොට ඒ 6 ඉක්මවන හැටිනේ බුදු කෙනෙක් පෙන්වන්නේ.
ඇටි තමයි අපි මේ කතා කරන්නේ.
අන්න හරි. ඔය දැන් මං කියපු දැක්ම තුල මන ආයතනෙවත් දෙන්න පුළුවන්. ඒ බවවත් ලැබෙන්න පුළුවන්. ධම්ම බවක්වත්. තේරුණාද? මං අර මුලින්ම කිව්වේ. ඒ ඔය ආයතන 6ම ඔය කියන ආයතන කිව්වත් ධාතු කිව්වත් ස්කන්ධ කිව්වත් ඔය කතා ඔක්කොම ටික කියන්නේ ලෝකය තියෙනවා.
අපිට ඉතින් එහෙම අය හම්බ වෙන්නේ ඉතින් අපිට මේ ධ්‍යාන මට්ටම් වලට ඒ ගිහිල්ලා එතෙන්ද ගිහිල්ලා ගියාය තමයි ඒක පැහැදිලි කරන්න බෑ නේද නේද නැත්තම් කොහොමද ඒක පැහැදිලි කරන්නේ නේ? එමත් එකක් තියෙනවා නේද? එහෙම අපි ත්‍රිපිටකයෙන් දැනගෙන අපි මේ දැනුම අපි කියුවට ඒ දැන් පහු කරගෙන ගිහිල්ලාද ඉන්නවද නැද්ද අපි කොහෙද ඉන්නේ කියලා කොතරින්ද අපි අඳින්නේ
ඒක ගැටලුවක් නෑ මේ
අපි අපි කොතනද කොයි තට්ටුවේද ඉන්නේ අපි මේ යන තැන අතන මන් දන්නවා දැන් ඔක්කොම රිපීට් ගිය අහව සුස්ත්‍රේ මේ දේ තියෙනවා මේ න්‍යාය මෙහෙම වෙනවා ඔන්න දැන් මම හරි දැනගත්තා ඒකයි ඒකට අර තල කොහෙද තියෙන්නේ? සෝවාන් සකෘදාගාමි අටපුරුෂ පුද්ගලයා කියලා පුද්ගලයා අට දෙනෙක් වෙන් කරලා තියෙනවනේ. බුදුන් වහන්සේ මෙහෙමයි. මේ පුද්ගලයා දෙන්න අට. දැන් මම කියන්නේ දැන් අපි දන්නේ නැහැ ඉතින් මේක අර 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 කිලි බිත්තරේ දකින්නේ පැටව එයිද කියන අදහසින් නෙමෙයිනේ. ඒක පුපුරලා කාලය යනකොට අර සුකුල් ගඳින් උණුසුමින් ඒ පුපුරලා එනවා. ඒ වාගේ ඒ යන ක්‍රමවේදය තියෙන්නේ බෑනේ.
මේක මෙහෙම දෙයක් තියෙනවා.
න්‍යායක් තියෙනවා නේද? දහම් න්‍යායක් කියන එකක් තියෙනවද නේද?
නැහැ. දහම් න්‍යායයි ලෝකයට කතාවයි කියන එක දෙකක්.
ඔව්.
බුදුරජාණන් වහන්සේත් ලෝකයට කතා කරනවා. මම ඉන්නවා. ඔයගොල්ලෝ ඉන්නවා. ඒක කතාව කියන්නේ
සම්මුති වචනේ.
කතාව කියන්නේ ලෝකය.
සම්මුති වචනේ
කතාව. එතකොට සෝවාන් පුද්ගලයා කියන එක. ඒක ලෝකෙට තියෙන කතාව. සකෘදාගාමි පුද්ගලයා රහතන් වහන්සේ. ඔක ලෝකෙට තියෙන කතාව. එතකොට ඒ දර්ශනෙට ඒ කතාව අදාළ නැහැ. ඊතර වෙන දර්ශනෙට කියන්නේ ලෝකෝත්තර මාර්ග කෘත්‍යයේදී ඔය කතාව අදාළ නැහැ. යෙදෙන්නේ නැහැ. අදාළ නැහැ කියන්නේ යෙදෙන්නේ
නැහැ. ලෝකෝත්තර වාදීදී
ලෝකෝත්තර දැක්මයි ලෝකෙට කතාවයි ඒක දෙකක්. ඒක
හරි.
එතකොට අපි අර පුද්ගලයා අට දෙනා ඉන්නවා ලෝකෙට.
අර සීරම පහුරනේ මේ තියෙන්නේ. පහුරනේ නේද?
පහුරට
පවුරතුලනේ නේද? පවුරතුලනේ.
ඔව් මේකේ තේරුම් ගන්න ඕන මේ ආර්ය දර්ශනේ නැත්තම් මාර්ග කෘත්‍ය තුල ලෝකේ කතා මොකක්වත් නැහැ.
ලෝකෝත්තර සම්මාන
කතාව තියෙනවා ලෝකෙට. මේ කතාවේදී ලෝකෙත් මමත් ඉන්නවා, දෙවිවලුත් තියෙනවා. එතකොට ඕක කියනවා සංඥාවේ විපාකයේ විවහාරය කියලා කියනවා. අපි විවහාරයනේ අපි කතා කරන්නේ. සංඥාවේ විපාකයේ විවහාරය.
ආමිස ප්‍රතිපත්ති පූජා ගැන එතකොට දැන් අපි මේ ලෞකික පැත්තෙන් කතා කරමු.
ලෝකේ.
ලෝකීය. ලෝකෝත්තර පැත්ත අපි අතරමුකෝ. නේද? ඒක ටිකක් සංකීර්ණයිනේ.
හැබැයි අපි ඒක එක තමයි මේවා කතා කරන්නේ.
ඒක හරි හරි. එතන ලක්කී දැනගන්න බැහැ.
ඔය ලෝකේ ඉතින් හරි කිව්වත් වැරදි කිව්වත් ඒක වෙච්චර විතර වෙලෙකට අයිතිද කියලා බලන්න ඕන මේ. එතකට දැන් ආමිස
දැන් ප්‍රතිපත්ති පූජාව දැන් අපි න්‍යාය හැටියට දහම් න්‍යාය හැටියට ප්‍රතිපත්ති පූජා එන්නේ අපිට මේ මාර්ගයේ ඒ බුදුන් ගිය මාර්ගයේ ගැන අපිට
දැන් ප්‍රතිපත්තිය කියන එක දැන් ලෝකෙට අයිති ප්‍රතිපත්තියක් කතා කරන්න පුළුවන්.
එහෙමයි. දැන් අපි වචනයෙන් දැන් අපි මේ සම්මුතියේ ඉන්නේ.
නෑ ඒක තමයි සම්මුතියේදී අපි ගමුකෝ සීල් රකින්න එක, දන් දෙන එක.
නෑ.
ඒක ප්‍රතිපත්ති විදිහට නේ ගන්න.
ඒක බුදුන්ට ඉස්සෙල්ලා බුදුන් ගන්න අතරදී ඉස්සෙල්ලා තිබිලා තියෙනවා.
ආ මේක තමයි ඔකට කියන්න ඕන. ඒකට නෙමෙයි බුදුදහමේ ප්‍රතිපත්තිය
නෑ.
මේ ආරේ දර්ශනේ දන්න දකින කෙනාටයි මේ වැඩේ පුළුවන් කියන තැනත් එක්ක එන්නවා.
නෑනේ අවුරුදු 20කට පස්සේ නේ අපිට පණවන්නේ සිල්පද නේද? අවුරුදු 20කට පස්සේ
නේද? ඒ විනය නීති. ඔව්.
ඒකට ඒ සිල්පද ආවට පණුවට සීලය කියන කාරණාව සාසනයේ තිබුණනේ. සීලය සිල්පද කියලා.
පංචශීලයේ තිබිලා තියෙනවා නේද? ජානස ඉස්සල්ලා සතුන් මැරීමේ ඉඳලා කියව.
බුදුදහමේ
මෙහෙමයි. ප්‍රත්‍යක්ෂ කළ අය ජානසයි අයිකලිනේ.
ඕක අර මොකද්ද ගාතාව? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා
කියනවනේ.
එතන සීලේ පිහිටන්න ඕන අපි ඉතුරු කැලල අමතක කරා. නරෝ කියන්නේ ප්‍රඥාවන්තයා. ඥානවන්තය. ආ ඥානවන්තයා කියනකොට මේ නිකන් මේ ලෝකේ කෙනා සිල් රකින්න කතාවෙන් එහාට යනවා. ඒකට මේ දර්ශනය තුල රැකෙන සීලයක් තියෙනවා.
සිල්වත්ෝ එදා පහතුල්.
ඒක තමයි. දැන් සිල්වන්ත කියන්නේ අපි ලෝකේ කතා කරන සීලෙනේ. මේ ප්‍රඥාවන්තයාගේ සීලේ වෙනස්. රකින සීලය නේ රැකෙනවා. මේ දර්ශනය
තුල කියනවනේ නේද? ඔව්. සෝහන් පුද්ගලයාගේ චර්යාව එතකොට සකුද්දාගාන.
දැන් දැන් සතර අපාගත වෙන්නේ නැහැ කියන්නේ ඒක සිදුවීමක් නිසා. ඒක මොකද?
නිත්‍ය සීලය කියන්නේ මොකද? නිත්‍ය සීලය කියලා කියන්නේ
දැන් අපි නිත්‍ය වචනේ දැම්මට දැන් මහා මායා දේවිත් නිත්‍ය සීලයක් රැක්කනේ
නෑ නෑ ඒක නිත්‍ය සීලයක් නෙවෙයි
ඒකට නිත්‍ය පංච සීලය කියන එක නෙවෙයි නැත්නම් නිත්‍ය අට සීල් කියන එක නෙවෙයි මේ කියන්නේ සීල් කියන එකේ අර්ථය මේ දැක්ම එක එන එකක් තියෙනවා
හරි කාණ සීලයක් ගන්නද
දැන් ඔන්න ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ දැන් ඉන්ද්‍රිය සංවර සීලේ දැන් දැන් මේ මේ කියපු එකත් එක්ක ආයතනේ දකින්නකොට
ඔය ඔය සියලුම දේ ගත්තත් ඔය ඔය කියන සංකාර තුනට අයිති. ඒ තුنين බහැර වෙන්නේ නැහැ නේ අපි හත්තේ නේද?
ඒක තමයි.
දැන් අපි අපුන්නේ යන්නේ ජාති කියන සංකාරය. විද්‍යාව
තියෙනවා නේද? සමාදානන්තං වත සංවරට්ටේ සීලං කියන එක. සමාදාන වත එකයි. සීලයයි කියන දෙකක් කියන එක. සීලේ එකක් සමාදාන් වෙලා රකින්න එක එකක්
නේ ඒක තමයි දැන් මේ දැක්ම ආවන
සමාදාන් වීමයි සීලේ කියන එක දෙකක් ඒ දෙකක්
වතුනේ ඔතෙන් දෙකක් නේ දැන් මෙතනින් බලන්නකෝ දැන් අර ප්‍රඥාවේ අප්‍රමාදී වෙනවා කියන තැන දාලා බලන්න මේ ඇහැ බව රූප බව ගැන දකින දැක්ම බලන්න ඔය දැක්ම භාවිතා වෙන කෙනාගේ සීලය රැකෙන්නේ නැද්ද? එයා ඒකට අහු වෙනවද? එතකොට එයා සීල් රකින්න හිතාගෙන ඇහැ සංවර කරන්න හිතාගෙන දෝක කරන්නේ. තේරෙනවද? මේ දැක්ම තුල රැකෙන සීලයක් තියෙනවා. එතකොට එතකොට ඒ සෝවාන් වෙනවා කියන්නේ සීල් රකින්න එක නෙමෙයි මේ මේ දැක්ම එන එක. ඒක හිතලා ගන්න නෙමෙයි මේ දැක්ම භාවිතා වෙනවා කියන්නේ ආයතන සංවරය. ඔව්
ඒක ඇවිල්ලා ඒක මේ
ආයි
ස්ථානේ වෙන කියන්න දෙයක් නැහැ. ඊතන
ඒක තමයි. එතකොට අර
අපිට
අර ලෝකෙට කතාවයි මේකයි දෙකක්.
එතකොට මෙතන නෙමෙයි එතන.
ඔව් එතකොට මෙතන දැන් සීලය රැක්කද කැඩුවද කියන එක නෙමෙයි ප්‍රඥාව භාවිතා වුණාද නැද්ද කියන එක එයාට ප්‍රශ්නේ. මේ දැක්ම තියෙන කෙනාට. හරි. දැන් සීය නැති වුණා නම් ප්‍රඥාවගේ ප්‍රමාදයිනේ. අනේ. ඒකයි ඉර ප්‍රඥා අපමත්තස්ස කියලා සතර අදිෂ්ඨානයක් දෙන්නේ. ඒකේ මම පළවෙනි එක විතරයි ඒ කිව්වේ. ප්‍රඥා අපමත්තස්ස. ඔගේ හතරවෙනි එකේ සීලය කියනවා. හරි ධාතු විභංගයකේ බලන්න අන්තිම කැල්ල. හතරවෙනි එක කියන්නේ සංසිඳීමේ හික්මීම.
දැන් එතකොට මම ආයෙ තව ප්‍රශ්නයක් අහනවා. එතකොට දැන් භාවනාව කියන එක ඕනේ නැහැ කියලා ඔබ තුමා කියනවද? මේ අදහසක් තියෙනවද?
මේක භාවනාව කියන එකේ අර්ථය මොකක්ද කියලා අහන්න යන. භාවනාව කියන්නේ භාවිතා බහුලී කතා. භාවිතා කරන්න බහුලවම භාවිතා කරන්න ඊළඟට සබ්බාවස සූත්‍රයේ භාවනා කියන්නේ බොජ්ජංග බෝධිංග ටිකට හත්වෙනි එක
සප්තබොජ්ජංග
ඔව්
දැන් ගොඩක් කරලා භාවනා කරන ධ්‍යානවලත් නෑ
ඒක තමයි අපි මේ ඒකයි මේ භාවනා කියන අර්ථෙත් එක්ක ගන්න ඕනේ එතකොට භාවනා කියන එකේ අර්ථේ භාවිතා කරන්න ඒක අර බහුලව භාවිතා කරන ගතිය. එතකොට මේ භාවිතා කරන්නේ මොකද්ද කියන එකත් බලන්න ඕනේ. එතකොට ඒක දැන් බුදුරජාණන් වහන්සේගේ භාවනා කියන වචනේ සබ්බාසව සූත්‍රේ එනවා.
දැන් දැක්කම
එතන දස්සනායක භාවනා නෙමෙයි. දස්සනා පහතබ්බ. හත්වෙනි එක තමයි භාවනා පහතබ්බ.
ඇත්තම ආය පහතම්පන් භාවනාවක් ඇත්තේ
නැහැ නේද? ධ්‍යාන කියලා කියන වචනේ මොකද්ද අර්ථය අගතත්තු තුම
තියෙනවා කියලා.
ඒකට මම දෙන්නම් ඔය සූත්‍ර එක්ක බලන්න ඕන. ඔන්න දැන් ශරීර සාමදුර
ධානය කියන චතුත්ථ ධානය එතනකන් අපිට කියලා තියෙන දාන ධාන හතරක් තියෙනවා.
ඒක තමයි මේ ආර්ය දර්ශනයේදී ධාන කතාවක් තියෙනවා. ඒක ඒකයි මේ ලෞකික ධානයයි දෙක.
දැන් භාග්‍යවතුන් වහන්සේ මේ කියලා තියෙනවා මේ විශේෂ ගැන කතා කරන්න බෑ අචින්තය කියලා.
ලෝකේ හැබැයි දැන් කතා කරපු තැන් තියෙනවා. එතකොට එකක් තමයි එක සැරයක් සරිත්තාඳුරෝ වදිනකොට ආනන්ද හාමුදුරුවෝ වෙන ඔබ වහන්සේගේ මම වුණා හරි ප්‍රසන්නයි. අද කොමන විහරණයෙන්ද හිටියේ?
ඔව් මොන භාවනාවද කරේ කියලා
නේද? එතකොට මන්නේ දෙවෙනි ධානයට සමාය දීලා හිටියන් කියලා කියනවා. එතන ලස්සන දෙයක් කියනවා. මෙන්න මේ දෙවෙනි ධානය තියනවානේ දැන් අර විතක්ක විචාර නෑ ප්‍රීති සුඛ
ඒකක් එතකොට මේ අතනත් එහෙමනේ ආනන්දම් දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙනේදී ආනන්දම් ආනන්ද රහතන් වහන්සේ එතනිට යා අර
කටි වැඩ
කරන අතර යත් ධාන මට්ටමක නේ හිටියේනේ
අනුරුද්ධ බුදුහාමුදුර වෙන බලබලා කියනවා පිරිනම් පැවද නැද්ද කියලා මොන කොතනද ඉන්නේ අනුරුද්ධ දැන් මෙතන මෙන්න මේක ඇරලා බලන්න. සරියුත් හාමුදුරුව දෙනවා උත්තරයක් දෙවෙනි ධානයට සමාය දීලා හිටියා. තව තැනක තුන්වෙනි ධානයට සමාය දීලා හිටියා. හැබැයි ඒකේ වහන්සේ ඉතුරු කැලලා අහන්නේ නැහැ. ඒකේ තව කැලලක් කියනවා. ඒකට ඒකේ හිටියා කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ඔව් ඒකේ හිටියා ඒ ප්‍රීතිය ධානාංගයක් නේ.
ඔව්.
ප්‍රීතිය වින්දේ නැහැ. සුඛය වින්දේ නැහැ. ඔන්න ඔයගේ අර්ථයක් තියෙනවා ඒක කියවලා බලන්න මේ සූත්‍රේ. එතකොට ඔය ආර්ය ධාන කියන එකේ තියෙනවා දැන් ලෞකික ධානවල ධානාංග අත්විඳිනවා. මේක තියෙන බව දන්නවා. ආර්ය ධානවල ඒක ඉද්දී ඒක කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ විඳීම නැහැ. ඒ වුණාට හිටියේ ඒක. ඔන්න ඔය ධානගෙන කියන තැන් තියෙනවා. ඒ රහතන් වහන්සේලා මම ඇදලා හිටියේ ධාන. ඕක නුවණින් විමසන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා.
දැන් සමාධිය එයා හිතනවා මම මෙහෙම භාවනා කරන කෙනෙක් කියලා. ඒක එක මානෙයි. ඒක ආදි සාසනේ භාවනාව නෙමෙයි. ඒ ධ්‍යාන හතරම ගැන කියනවා.
ඔව්. ඒක
මගේ සාසනේ භාවනාවේ ඒක නිවන නෙමෙයි කියලා කියනවා. නිවන නෙමෙයි. ඒ අන්තිමට කියනවා මහන්නේ සමාධිය වට විප්‍රතිරණ බව කියලා.
ඔය ධ්‍යාන කියන එකත් භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන මට්ටම් කියන එක ඉන්දිය ධ්‍යාන අර තියෙන්නේ අපි ඉස්සෙල්ලා කතා කරේ ලෝකෝත්තර සම්මා දිට්ඨියදී අර ධ්‍යාන ඒ ධ්‍යානයක නේද ආසන්නතරගෙන එතකොට
අරූපාවචර
රූපාවචර ධ්‍යානගෙන නේද කියනවනේ අරූපාවචර ධ්‍යාන රූපාවචර
දැන් මෙහෙමයි ධ්‍යාන දැන් සම්මා සමාධිය විස්තර කරනකොටත් ඔය චතුර්ථ ධ්‍යානයක් ගැන කියනවා. හැබැයි ඒක තියෙන්නේ සම්මා දිට්ඨිය එකනේ. සම්මා දිට්ඨිය නැති ධ්‍යාන හතර මෙතෙන්ට දාගන්න බෑ. ඒ ඒ පැත්තෙන් බලන්නකො. එතකොට ආර්ය ධ්‍යාන කියන්නේ මොකද්ද කියලා වෙනම එකක් එයි. ඒක තමයි සම්මා දිට්ඨිය නැත්නම් ආර්ය ධානයක් කියන්න පුළුවන්ද? ආර්ය කතාව දාන්න පුළුවන්ද?
මේ දර්ශනේ ලැබුණ නැති කෙනෙකුට භාවනාවක්
නැහැ නේ. ඒක තමයි. භාවනාව කරන්න බැරුව නෙවෙයි. ඕන කෙනෙකුට පුළුවන් භාවනාව. ඕක තියෙනවා මම අර ඉස්සෙල්ලා කියන්න හැදුවේ අරිට්ඨ සූත්‍රය. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ඔයගොල්ලෝ ආනාපාන සතිය වඩනවා.
එහෙම.
ඔව් අපි බහුලවම වඩනවා ඒක තමයි වඩන්නේ කියලා කියනවා. ඒතර අරිත්තහමඳුරු උත්තර දෙනවා. අපි ආනාපාන සතිය බොහෝ කොට වඩනවා. එතකොට කොහමද අරිත්ත ආනාපාන සතිය වඩන්නේ?
උද්දත්තල විතානාපාන සතිය තුළ කියලා.
ඒක කල්ලෙන් සූත්‍රය ගැන චුට්ටක් මතකයක් තියෙනවද?
මට මතක නැහැ අර උලක්.
අර මම කියමු කතා දෙද්දී සල්ලිගු සූත්‍රය.
කියන්න බලන්න. කියනවාද?
මුනිදලම කියන්නද මැදින වගේ කියන්නද
අවශ්‍ය ටික කියන්න පවන් ආකාරයි බාංශ කියන්න හදන ටික
චුන්දේ මේ සාසනේ ඇතම් මහනේ කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයෙන් වෙන්න විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් පීතිය හා සැපය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කෙරේ යන මේ යන යම් කාර්යයක් වේද ය විද්‍යාමාන වෙයි ඕහට සල්ලේකෙන් යුක්ත වූ යුක්ත වාසය කරමි අධිමානීය විය හැක සුන්දය මේ ධානය ආර්ය විනය සල්ලේකයෝ කියනු නොලැබේ මොහු ආර්ය ශාස්ත්‍රයේ ඉහත් සුඛ විහරණයයි කියල ලැබෙයි.
සුඛ විහරණ.
ඔව්. ඒ සල්ලෝකේ නොවිතින තියෙන.
ඔව්.
ආ ධ්‍යාන ඔක්කොම ගන්න විතර
ඔව් එළියට කියනවා.
ඔව්. ඒ විදිහට තමයි කියන්නේ.
එතකොට මේ සුඛ විහරණය කියන කතාව ඉතින් ඔබ මේ ලස්සනට කියනවා ඒ සරිත් හාමුදුරුවර කියන තැන. මට ඒ වචන ටික මතක නැහැ. ධානයේ හිටියා ධානයේ හිටිය බව දන්නේ නැහැ. ඒ ඉද්දි ඒකේ ඉන්න බවවත් දන්නේ නැහැ කියන කතාවක් කියනවා. මේ අනිත් ඒවායි ධානයේ ඉන්නකොට ධානයේ ඉන්න බව දන්නවා. ඒ ධානාංග දන්නවා. ඒක විඳ විඳ නෙමෙයි ඉන්නේ. ආරේ ධානය.
ඒක ධාන මට්ටම කියන්නේ ධාන තන ඒ ස්ථාන නේද?
හොඳම උදාහරණ ගන්නකො නෑ හොඳ බාහිය දාරුචිවි අෂ්ට සමාපatti ලාභි
එහෙම
ඥාන අටමතිව කොට ඉව තියන අයට ලේසි ඇත්තටම.
ඔව්. නේද ඉතින් පටාචාරලා අඟුලි
ඒක තමයි නෑ හැමෝම ඒ විදිහ නෙවෙයි.
නෑ වටහාගත් අවස්ථාවයි.
නෑ ඔක රහතන් වහන්සේලා ගැන විස්තර කරන තැන්වලත් තියෙනවා සමහර ධාතන් වහන්සේලාට ධ්‍යාන තියෙනවා සමහර රහතන් වහන්සේලාට ධ්‍යාන නෑ කියලා කියන තැනුත් තියෙනවා
සමහර අයට කියනවා රහතන් වහන්සේලාට ධ්‍යාන නෑ කියලා
සුසීම සූත්‍රයේ දහම හොරකම් කරන්න ඉන්නේ ඒක දිහාරවනේ ඔකල රහත් කියන දැන් මොනවද උඩින් යන්න පුළුවන්ද අනුන්ගේ හිට කියන්න පුළුවන්ද අරම අනේ අපිට ඕනම් බෑ එහෙනම් අපි රහත් වා මේක දැනගත්තත් නැතත් මේක මෙහෙම කියලා කියනවා ඔයාට තේරුණත් නැතත් අපි රහත් හරි ලස්සන කතාවක් කියලා.
ඈ.
සුසීම සුසීම සුසීම.